ඕමාන් නගරයේ නවම්පුර 15ක පොහෝ දවසේ ශීල භාවනා වැඩසටහනයි. සදැහැති තින්නතුන් සිය ගණනාවක් සහභාගී වෙමින් පවත්වනු ලබන මාහිඟි අගය කරන්න පුළුවන් ප්‍රශස්තනීය වැඩසටහනක්. ඒ ගෞරවය මේ රටේ රජතුමාටත්, ඒ වගේම මේ රටේ තානාපති තුමාටත්, කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම අපිව වැඩම කරගන්න කටයුතු කරන ලද පින්වතුන්ටත්, එයට සංවිධානය ලබා දී උරදී කැපවී වැඩ කරන සියලු දෙනාටත් ඒ ගෞරවය, ඒ ප්‍රශස්තිය ලැබෙනවා. ඒ ඇත්තන්ට ජීවිත අවබෝධය ඇති කරගෙන ලස්සන ජීවිත ගත කරන්න අවශ්‍ය කරන සියලු භාග්‍ය සම්පත් සැලසේවා කියලා අපි මුලින් ප්‍රාර්ථනා කරමු. ධම්මං විනානත්ති සුඛානත්තා. අපිට ධර්මය හැරෙන්නට වෙන පිහිටක්, වෙන පිළිසරණක් නැත. ජීවිතය ගැන අපිට කියා දෙන මාර්ග උපදේශකයා මේ ශ්‍රී සද්ධර්මය. අපේ කුසල් අකුසල් පව්පින් හොඳ නරක අපිට කියා දෙන්නේ ශ්‍රී සද්ධර්මය. අපිට මව, අපිට පියා ශ්‍රී සද්ධර්මය. ධර්මයෙන් තොර යහපත් මිනිසෙක්, යහපත් ජීවිතයක්, යහපත් මෙලොවක්, යහපත් සසරක් නැහැ. ධර්මයේ තුලමයි යහපත් ජීවිතය තියෙන්නේ, යහපත් මෙලොව තියෙන්නේ, යහපත් සසර තියෙන්නේ. නිකම්ම නිකන් ධර්මය නොව සද්ධර්මය. සද්ධර්මය, අධර්මයක් තියෙනව නෙමෙයි. අධර්මයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සද්ධර්මය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සද්ධර්මය. සද්ධර්මය තුලින් තමයි අපේ ඥානය වැඩෙන්නේ, ගුණය වැඩෙන්නේ, ධර්ම වැඩෙන්නේ. ඥානය වැඩෙන තරමට සද්ධර්මය තුලින් ගැටලු අවම වෙනවා, අඩු වෙනවා. පින්නතුන්ට ප්‍රශ්න ඇති පින්නතුනේ, නමුත් පින්නතුන් කල්පනා කරලා බලන්න, ඔබ යම් ගමනක් ඇවිල්ලා ඒ තිබුණට අඩුවෙන් අපිට තියෙන්නේ කියලා. ලෝකේ අනිත්‍යයේ තියෙන මානසික පීඩා, වේදනා, දුක්ඛ, දෝමනස්ස, කම්කටොළු දිහා බැලුවාම මට තියෙන්නේ අල්ප දුක් ටිකක්. ඉතින් සමහර අය මේ ලෝකයේ තියෙන මේ දුක ගැන කලබල වෙද්දී බුදුහාමුදුරුව කියලා දුන්නා, මහණෙනි මේ ලෝකෙ මේ මිනිස්සෙක් විඳින දුක ඒ හැටි දුකක් නෙමෙයි, ඊට වඩා ඉතාම ප්‍රබල දුක් සතර අපායන් වල සත්වයෝ විඳිනවාය කියලා පෙන්වලා දුන්නා. ඒ නිසා ඔබේ යම් කිසි දුකක් ගැන පොඩ්ඩක් තියෙනවා නම්, ඒ ගැන කනස්සල්ලක් තියෙනවා නම්, ඒ කනස්සල්ල නැති කරගන්න කියන්නේ මේ කාරණා ටික. රාජ පුරුෂයෝ අල්ල ගන්නවා යම් කිසි සොරදිටුවෙන්. අල්ලගෙන ඔහුට තහුලකින් සියවතාවක් ඇඟ සිදුරු කරනවා කියනවා. තහුලක් කියන්නේ උලක්ක ගිනි පත්තු වෙනවා, ඒ උලින් වෙනස්සෙකට අනිනවා. එකක් ඇනීමේ දුක, අනෙක තමයි පිච්චීමේ දුක. කාම වේදනාකාරී භික්ෂුවගෙන් අහන කොහොමද කියලා. ස්වාමීනි, සිය පාරක් නෙමෙයි, එක පාරක් අනිනකොට මේක දරා ගන්න බැරි දුකක් ස්වාමීනි, අධික පීඩාවකට පත් වෙනවා කියලා. ඒ ආකාරයෙන් දවස් 3කදී උල්පාරවල් 300ක් අනිනවා කියලා. ඊට පස්සේ අර ඇනිච්ච උල් උඩ ආයුල් ලැබෙනකොට තවත් වේදනාවක්, මහා වේදනාවක්. ඉතින් කියනවා භික්ෂුන් වහන්සේලා, ස්වාමීන් වහන්සේ හිතන්නවත් බෑ ඒක ඒ තරම් දුකක් කියනවා. ඒ තරම්ම දුකක් පීඩාවක් කියලා කියනවා. බුදුජානන් වහන්සේ ගල් ගැටයක් අරගෙන පෙන්නනවා, මහණෙනි අර දවස් 3ක් තිස්සේ මර උල් පහරවල් කෑ මිනිස්සයා විඳ වේදනාව මෙන්න මේ ගල් කැටය වගේ. සංසාරේ අපා දුක් විඳින සත්වයා ඒ දුක් විඳින දුක අර ඈතින් පේන හිමාල පර්වතේ වගේ. අපි එවරස්ට් කන්ද කියලා කියන්නේ ලෝකේ තියෙන විශාලම කන්ද කියන්නේ, මහා මේරු පර්වතය කියන්නේ ඔය එවරස්ට් වලට, එහෙම නැත්නම් හිමාල කන්දේ. පසු කාලීනව නෙමෙයි ඔක ලොකුම කන්ද කියලා හොයාගෙන තියෙන. ඒ කාලෙම දන්න මිනිස්සු ලෝකෙම තියෙන ලොකුම කන්ද ඒක තමයි කියලා. මොකද්ද? මහා මේර, මහා මේරු පර්වතය කියලා කියන්නේ ඒක. මොසෙල් වෙන වස්තුවක් හැටියට නේද කියන්නේ මහා මේරු පර්වතය කියලා ධර්මයේ කතා කරන්නේ. අන්න ඒ වගේ කියනවා අපා දුක අර තවස් 3ක් තිස්සේ ඉඳපු අර උල් වලින් බැටකෑ මිනිස්සෙකින්ද දුක පොඩි. ඒ නිසා දහමක් නෑ, එලවක් නෑ, මෙලවක් නෑ, පවක් නෑ, පිනක් නෑ කියලා ජීවත් වෙන අයක ගිහිල්ලේ වෙරලා වැටුනොත් ඒගොල්ලෝ සසර අපායට විඳින දුක අල හිමාල පර්වතේ වගේ දුක් විඳිනවා. නිසා අපි හිත පිරිසුදු කරගන්න, හිත සැහැල්ලු කරගන්න, හොඳ චේතනාවෙන් ජීවත් වෙන ජීවිතේ ලස්සන කරගන්න, එතනින් එහාට ගිහිල්ලා මාර්ගඵල සත්‍යයන් අවබෝධ කරගන්න තරන්න පුළුවන් හැම කැපවීමක්ම කරන්න. ඇයි? මේක අපිට ලැබුණ දුර්ලභම දුර්ලභ චාන්ස් එක. ඒ චාන්ස් එක පොඩ කාලයක් නෑ. 2050 දී එකතු වෙලා අපි දේශනයක් කරමුද මෙතන? ඔක්කොම මිසින්. සමහර අය ඉන්නේ එහෙම නැත්නම් 2100 දී අනිවාර්යෙන් හමු වෙමු, කිසි ප්‍රශ්නයක් නැහැ. ශාලාව හිස්. සියලු දෙනා සෙත්ත පෝච්චි. මම වෙනම මරණානුස්සතියක් කරන්නේ නැහැ. මේ දේශනාව තුළම මරණානුස්සතිය ඔන්න වැඩුවා. තේරුණානේ? දේශනාව තුළ සියල්ල සිද්ධ වෙනවා. බුද්ධානුස්සතිය සිද්ධ වෙනවා. මෛත්‍රී භාවනාව සිද්ධ වෙනවා. මරණානුස්සතිය සිද්ධ වෙනවා. සංඝානුස්සතිය, ධම්මානුස්සතිය ඔක්කොම වැඩෙනවා මේ දේශනාව තුළ. ඒ නිසා කියන්නේ මගේ දේශනා අහන්න දිගින් දිගට කියලා කියන්නේ මම අන්තර්ජාලය ඔස්සේ හරි දිගටම සම්බන්ධ වෙලා ආන්න කියන්නේ ඒකයි. සියල්ල වැඩෙනු ධර්මය තුළ. ධර්මය අහද්දිම නිවන් දකින්නේ ඒ ඔක්කොම වැඩිලා. ඒක වෙන වෙනම ගිහිල්ලා වාඩි වෙලා මේ කරේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ දේශනා කරනකොටම එයාට අවශ්‍ය කරන භාවනාව පැත්තෙන් ඒ දේශනා කරද්දී ඒ භාවනාව වැඩිලා එයා නිවන් දකිනවා. දේශනාව තුළම අනිත්‍ය වඩවනවා. දේශනාව තුළම දුක් බව පෙන්වනවා, දුක්ඛ සත්‍ය පෙන්වනවා. අර පෙන්වන්නේ දුක්ඛ සත්‍ය කලින්. සර අනුගතයි. දේශනාව තුළ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය පෙන්වනවා. මොනවා හරි කතාවක් ලස්සනට කරලා අපි කවුරුත් hina වෙලා අපි අපිව රවට්ටගෙන වැඩක් නැහනේ, ඕන නැහනේ. මම මොනවා හරි දේශනයක් කළා, සාදු කියන්න කිව්වා, ඇඟ බේරගත්තා, රියල් වලින් කීයක් හරි මටත් හම්බ වෙනවා, ඒකත් අරගත්තා, ටටා බයි කියලා ගියා. ඔගොල්ලෝ තාම අපි හොඳ සිල්වැඩ සදාන සහභාගී වුණා. අපි ගියා නෑ ඇති දෙයක් නෑ ඉතින් ගියා රෙද්ද පුරවන් ඉඳලා ගියා ආවා කියලා ඒක වැඩක් නෑ අපි අපිට අවංක වෙන්න ඕන අපි එකම පවුලක එකම පිරිසක් එකම ගමම් මග යන පිරිසක් එකම ඥාති පිරිසක් මානවයෙක් හැටියට ගත්තාම මිනිස්සෙක් ජාතිකයෙක් හැටියට ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයෙක් නේද කියලා වශයෙන් උන් සලකන්න පුළුවන් ඉතින් ඒ ඔක්කොම අපි පැත්තකට දාමුකෝ අපි මිනිස්සෙක් හැටියට හිතමුකෝ නේද ඒ ඇති හොඳ තමයි මිනිස්සෙක් කියලා හිතුවාම හොඳ තමයි මිනිස්සෙක් තමයි නිවන් දකින්නේ ජාතිකයෙක් නෙමෙයි ආගමිකයෙක් නෙමෙයි මිනිස්සෙක් වෙන දැන් මේ මිනිස්සකම පෙරලගෙන යනවනේ ජාතිකත්වේ ඒක තමයි කනගාටුව ඒක එහෙම වෙන්න බෑ මිනිස්සකම පෙරලගෙන යන්න බෑ ආගමට මිනිස්සකම පෙරලගෙන යන්න බෑ රටට ඕනේ පිට මිනිස්සකමයි බුදුහාමුදුරු ඥාතීන් කියලා පෙන්වුවේ විශ්වාසා පරමාඥාතීන් පරම්පරාවෙන් ආපු කෙනා නෙමෙයි අපිට උදව් කරන කෙනා උපකාර කරන කෙනා සැබවින් කරුණාව දයාව දක්වන කෙනා අපිත් කරුණාව දයාව දක්වනවා අපිත් බොහෝ දෙනෙකුට ඥාති වෙනවා දැන් අපේ හාමුදුරුවෝ කියලා කියන්නේ හාමුදුරුවන්ටයි හාමුදුරුවෝ ඥාතියෙක් කියලා මේ ඇත්තන්ට පවුලේ කෙනෙක් කියලා අපිට හොඳ උපදේශකයෙක් වෙලා අනුශාසකයෙක් වෙලා මාර්ග උපදේශකයෙක් හැටියට කටයුතු කරන නිසා ඔබ හොයන දෙයක් තියෙනවද ධර්මයේ තුලින් ඔබ කල්පනා කරලා බලන්න ධර්මයේ තුලින් ඔබ හොයන දෙයක් තියෙනවද අද සිල් වැඩසටහනට ඇවිල්ලා සහභාගී වෙලා හොයන දෙයක් තියෙනවද මොකද්ද හොයන්නේ නිවීමක් සහනයක් සැනසීමක් එහෙමත් නැත්නම් අපි නිවන් මාර්ගය නිවන් ඵල බලාපොරොත්තුෙන් තමයි මේ පාරමිතාව මේ පේවීම සිද්ධ කරන්නේ අද්භූත දෙයක් නෙමෙයි ධර්ම අවබෝධයන් කියලා කියන්නේ නිවන කියන්නේ මාර්ගඵල අවබෝධ කියලා කියන අද්භූත දෙයක් නෙමෙයි ඥානෙන් දකින යදා පඤ්ඤාය පස්සති ඥානෙන් ස්පර්ශ කරන දෙයක් අවබෝධ කරගන්න දෙයක් නුවණ මෙහෙवला දැනගන්න උතුම් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්න උතුම් අවබෝධයක් එදත් නුවණ තියෙන අය ධර්මයේ දැක්කා අදත් නුවණ තියෙන අය ධර්මයේ දකින්න බුදුජානන් වහන්සේගෙන් මේ ධර්මයේ අයිතිකාරයෝ කවුද කියලා හවා බුදුහාමුදුරන් කියන් තිබ්බා මේ මහා සංඝරත්නය කියලා එහෙම කිව්වේ නැහැ ඒ නැත්තම් මේ ඉන්දියාවේ මිනිස්සුන්ට අයිති කියන් තිබ්බා එහෙම කිව්වෙත් නැහැ ලංකාවේ මිනිස්සුන්ට අයිති කියන් තිබ්බා එහෙම කිව්වෙත් නැහැ ධර්මයේ අයිතිකාරයෝ කවුද? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. ප්‍රඥාවන්තයන්ටයි මගේ ධර්මයේ ප්‍රඥාවන්තයෝ තමයි මගේ ධර්මයේ අයිතිකාරයෝ. ඥානං ධම්මෝ දුප්පඤ්ඤස මේක අයිති වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැහැ දුස් ප්‍රඥාන්ට. ප්‍රඥාව දුර්වල අයට ප්‍රඥාව දුර්වල වුණොත් මෙලවත් අවුල් කරගන්නව පරලොවත් අවුල් කරගන්නව. ප්‍රඥාව තියෙනම් දුර දිග බලලා ලිස්සන් නැති වෙන්න අඩිය තියලා එයා ලෞකිකව යන්නත් දන්නවා ලෝකෝත්තරව යන්නත් දන්නවා විශ්වාසයේ පදනම් කරගෙන වැඩ කරන්නේ යම්කිසි දර්ශනයක් ඇතුව නායකයක් ඇතුව පෞරුෂයක් ඇතුව ළඟත් බලලා දුරත් බලලා පරිස්සමෙන් වැඩ කරනවා ඒකයි වැඩේ ඒසා සිහිය කල්පනාව අවදිය වඩා ගන්න කියන උපදේශන ධර්මයේ කොච්චර තියෙනවද කෝ ඉතින් අපි අය. ඔක භාවිතා කරේ නැත්නම් ඇති වැඩ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නිසා ඔක භාවිතා කරන්න. මොලේ තියෙන්නේ භාවිතා කරන්න. මොලේ භාවිතා කරන්න. එකක් ලෞකික දියුණුවට අනිත් එක ලෝකෝත්තර නිවනට. ධර්මයේ තුල අපි මෙච්චර හැසුරුණා කියන එක නෙමෙයි වැදගත්. අපි සාර්ථකයි කියලා පෙන්වන්න ඕන. ප්‍රායෝගිකව ධර්මයේ තුලින් ඔබ සාර්ථකයි, ඔබ සම්පූර්ණයි කියලා ඔබට දැනෙන්න ඕන. විශේෂයෙන් ලෝකෙට පේනෙන්න ඕන ඔබ තුලින්. ලෝකෙට පෙනීම කෙසේ වෙතත් ඔබට දැනෙන්න ඕන. හොඳයි, ධර්මයේ තුලින් අපි සොයන්නේ නිවන. හරි සූක්ෂම ධර්මතාවයක් කියන කමත කරන්න එපා. මේ නිර්වාණ ධර්මයේ විශේෂයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තොත් මුළු ජීවිතේම සහනශීලී වෙනවා, ලස්සන වෙනවා, සැහැල්ලු වෙනවා, ප්‍රීතිමත්ව සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 100ක් නෙවෙයි 500ක් 1500ක් හම්බුනත් එපයි කියන්නේ. එයාට ජීවත් වෙන්න පුළුවන් ආසහිතව. මොකද ඒතරම් ලස්සනයි ලෝකේ. ගහේ වැලේ කොලේ මිනිස්සුන් ළඟ තියෙන ලෝකේ ලස්සන පේන්නේ නිවන් දැක්කහම. එයාට තියෙන එතන ඉඳලා තත්ථාකාරයේ දර්ශනයක් තියෙන ස්වභාවික දර්ශනය එයාට පේනවා. ලෝභ ద్వේෂ මෝහ දර්ශනයක් නෙමෙයි. බෝධුන් සත්‍යයට තියෙන මොකද්ද? ලෝභ දේශ මෝහ මිශ්‍ර වුණු දර්ශනයක් තියෙන. ඒකෙන් දකින්නේ හරි පීඩාවයි. කියන්නේ මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා, ඉපදුන නිසා ජීවත් වෙනවා, ඔහේ ජීවත් වෙනවා, මැරෙනකන් ජීවත් වෙනවා, අද මැරෙනවා නම් කැමති කී කියන්නේ. එයි, ලෝභ දේශ මෝහ මිශ්‍රව පටලැවිලා එයාගේ මනස යාට තේරුම් කරගන්න බැරුව ඉන්න අය තමයි කියන්නේ අද මැරුණා සපයි කී කියනවා. හැබැයි ජීවිත අවබෝධය කරගත්තාම ලෝකේ ලස්සනයි. එයාට සන්තෝෂවත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක්. අපි ළඟ තියෙනවා අවිද්‍යාව නැමැති මල කඩේ. අවිද්‍යා පරමම් මලං. අපිරිසුදුකමට, කෙලෙස් වලට, අඳුරකට, අවිද්‍යාවකට කියන දේ තමයි මල. මල කඩේ කියන උදාහරණයක් ගත්තේ මොකද කියනතුනි. වෙන උදාහරණයක් ගන්න තිබ්බනේ. මලකඩේ කියන එක හැදෙන්නේ යකඩෙමයි. යකඩේ තුලින් මතුවන මලකඩම යකඩය විනාශ කරයි. ඒ වගේ තව ගහක් තියෙනවා. පිළිල ගහ. ඔක පිළිකාව කියලා නම ඇවිල්ලා තියෙන්නේත් ඒකෙන්මයි. මොකද ශරීරයේ තුලින්ම වැඩිලා ශරීරයේ ශක්තියම ඒකට අරගෙන ඒක වැඩිනවා. පිළිල ගහත් එහෙමයි, පිළිකාවත් එහෙමයි. පෝෂණ ආහාර ගන්න අරයා පිළිකාව තමයි වැඩෙන්නේ වේගින්. ඒ ශක්තිය අරගෙන අරකත් එහෙම ගහේ පෝෂණය අදලා ගන්න අර පිළිල ගහත් ඒකම අරගෙන වැඩලා ඒ ගහ විනාශ කරන පිළිල ගහ විසින්. මල කඩත් එහෙමයි. අප තුලම ඇති කරගන්න ඇතිවන මමත්වය, පුජ්‍යලත්වය, මමංකාරය, සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, ඔය ගොඩක් නෙමෙයි එකයි. ඔබ විනාශ කරන මල කඩේ. ඔබ විනාශ කරන මල කඩේ. නිවන දැනගන්න බෑනේ කවදාවත්. නිවන් දැකගන්නත් බෑ, දැනගන්නත් බෑ. ඔය නිවන් දකින්න ප්‍රාර්ථනා කරනකොට දමන මොළ හොඳට මොලේ අවදි කරගෙන ආනොන් අපේ මහත්තයා උදේ කිව්වා ආමුදුරන්ටම ආවේනික විදියට මේක අමුතුම බණක්. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙරහු බණක් ගන්න මේ ආමුදුරු කියන්නේ. ඒ නිසා මොලේ පොඩ්ඩක් මකුළු දැල් කඩලා හදාගන්න කියලා උදේම කිව්වා. අටුවේ තියලා තියෙනවා නම්, දුමේ තියලා තියෙනවා නම් ඒක සක්‍රීයතාවයේ මේසෙට ගන්න නේද ක්‍රියාත්මක කරන මට්ටමට දූවිලි පීඩාල ගන්න ඕන. විදර්ශන ඥානය. සමහර අය මොලේ අටුවේ තියලා ඉන්නේ. කල්පනා කරන්නේ. තමන්ට විපත පිනිස පවතිනවා. අනුන්ට විපත පිනිස පවතිනවා. සසරට විපත පිනිස පවතිනවා මොලේ අටුවේ තිබ්බොත්. ඒ නිසා මොලේ කොටුවට ගන්න ඕන වැඩේට. පාවිච්චියට ගන්න ඕනේ. ඒ හිත් වචන කියන්නේ බොරු වචන කියන්නේ විකාරයව කියන්නේ අර්ථ ශූන්‍ය දේවල් කියන්නේ අර්ථවත් දෙයක්ම කියන්නේ ආමුදුර ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලොන්ට පඬිත කම්පේනල යන ආවත් නෙමේ. නමුත් ඕගොල්ලෝ හිතන්න පුරුදු කරලා විමසුම් බුද්ධිය ඇති කරලා අවදිය ඇති කරලා ඔය අත තුල ආත්ම පරිවර්තනයක් ඇති කරලා ඕගොල්ලෝ ශක්තිමත් කරලා මට යන්න පුළුවන් නම් ඒක තමයි මගේ කලාපරුතු ඒක තමයි මගේ ආත්ම තෘප්තිය සතුට මගේ සර්විස් එක මගේ ජොබ් එක ඒක. ඔබේ සතුට මගේ සතුට බවට පත් වෙන්නේ ඔබේ අවබෝධය. ඥානෙ අවදි වෙන්නේ විදර්ශනා කළොත් විතරයි. විදර්ශනා බුද්ධිය අවදි වෙන විදිහට මම ඉතින් අපබ්‍රංශ කියවනවා. උන්ට අවදි වෙන්නේ නෑනේ. හිතන්න සැලැස්සුවොත් විතරයි යා හිතන්න පුරුදු වෙන්නේ. නැත්නම් ඔක්කොම බබාලා වගේ ඕගොල්ලෝ මොලේ පාවිච්චි කරන්න එපා. ඒක අටුවේ තියලා ඔයා ඉන්න මම ඔක්කොම කියලා දෙන්නම් කිව්වොත් එහෙම යා වැඩක් නෑ. ඈ ළමයෙකුට ආදරේ හා පුතා කුරු ලියන්න එපා. ඔයාට මහන්සි මම ඔක්කොම කුරු ලියන්නම් බෝඩ් එකේ කියලා ලියනවා. ළමයට ලියන්න දෙන්නෙම නෑ. ඇයි මහන්සි? ඊට පස්සේ සමහර අම්මලත් කරන ඒ වැඩේ තියෙන්නේ දරුවන්ට දෙදි කැල්ල සෝත ගන්න උගන්වන්නේ වේ කැමටික උගන්වන්නේ ගන්නෑ ගේ අතුපතු ගන්න උගන්වන්නේ ඔයාට බබා ඔයාට බබා මහන්සිය ඔයාට බබා මහන්සිය කියන බබා තියෙන කවදාවත් එයාගේ වැඩේ යට කර ගන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒ වගේ බබාලා හදන්නේ නෑ. ඈ නිසා සක්‍රිය කළා එයාට ඒක මහන්සි වුණත් වැරදුණත් වැරදි කරත් කවදක හරි තමන්ගේ වැඩ තමන්ට කරගන්න පුළුවන් වුණාම කියන්නේ මට අම්මට පිසිදු වෙන ආච්චි අම්මට පිසිදු වෙන පුංචි අම්මට පිසිදු වෙන මම මගේ වැඩ කරගන්න ඉගෙන ගන්න කියලා මම කියන්නේ. ඒ වගේ ටිකක් තියෙනවා. නිවන දැනගන්නත් බෑ ප්‍රශ්නයක් හැටියට අහලා. නිවන දකින්නත් බෑ. ඒ ඊළඟට බලන්න ඕන දැනගන්න පුළුවන් දේවල් මොනවද? දකින්න පුළුවන් දේවල් මොනවද කියලා. නිවන දකින්න බැරි ඇයි කියලා හඳුරු කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි හැමදාම කතා කරනවා තේරුන්නේ නැද්ද? නිවන රූපයක් නෙමෙයි කියලා. ඉතින් හඳුරුවා හා එහෙනම්. ඇත්ත නේද? නිවන රූපයක් නෙමෙයි. ඉතින් හඳුරුව කියන කතාව ඇත්ත. දකින්න බෑනේ. නිවන භාණ්ඩයක්, වස්තුවක්, හැඩයක් තියෙන තැනක් නැහැ කියලා අපි හැමදාම කතා කරනවා. එතකොට ඇත්ත නේද? දැනගන්නේ කොහොමද? ඒ වගේම අපි කතා කරනවා ඉන්ද්‍රිය ගෝචර නැහැ කියලා. නිවන එතකොට මේ දැන ගැනීම මතක තබා ගැනීම කල්පනා කිරීම විමර්ශනය කිරීම ඔක්කොම කරන්නේ මේ ඉන්ද්‍රියන් පහ තුලනේ. ඉතින් ඇත්ත නේද මේ එකකටවත් ගෝචර වෙන්නේ කන්නේ මේ. එතකොට ඇයිද හදිස්සි වෙනව එහෙනම් මොකද්ද එහෙනම් මොකද්ද කියලා මගෙන් අහන්න. මගෙන් අහන්න එපා ඔබේ මොළේ තියෙන පාවිච්චි කරන්න. ඈ ඔබේ තියෙන මොලේ තියෙන පාවිච්චි කරන්න විදර්ශනා ඥානය සම්මර්ෂණ ඥානය කරන්න. ප්‍රශ්න 10ක් දීලා ප්‍රශ්න 9ක් මේ උත්තර නෙමෙයි කියලා එයා හපල අයින් කරනවා. ඊට පස්සේ හරි උත්තරය ඉතුරු කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන හරි ඉතුරු එක තමයි උත්තරය කියලා. ඒ නිසා මම උත්තරේ දෙන්නේ වැරදි ඒවට මම වැරදි කියලා ලකුණු කරගෙන ලකුණු කරගෙන යනවා. ඔබ හරි උත්තරේ මතු කර ගන්නවා. තේරුණා? මම හරි උත්තරේ කියන්නේ. මොකද විභාගයේ ඔබ නේද? ඇත්තෙන්ම හරි උත්තරේ ඒක මම කියලා වැඩක් නැහැ නේ. නිවන අවේදිතයි, විරාගිකයි, නිරෝධ සහගතයි, විමුක්තිදායකයි, අකාලිකයි කියලා අපි හැමදාම කියනවා. අපිට විරාගික බව දැනුණද, නිරෝධ සහගත බව දැනුණද, අකාලික බව දැනුණද? දැනුන්නේ නෑ. ඉතින් මේ උත්සාහ කරන්නේ අර දැනුම දෙන්න නෙමෙයි, අවබෝධය ඇති කරගන්න. ඉතින් මේක එක දවසෙන් අවබෝධ නොවුණයි කියලා මම ඔයත් උන්ට මොඩියෝ කියන්නේ, අඥානයෝ කියන්නේ, දුබලයෝ කියන්නේ, කවදාවත් දොස් කියන්නේ. ඇයි? මමත් හරියට දුක් විඳලා මේක තේරුම් ගත්ත නිසා. මම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ හිටියපු ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් උපස්ථාන කරපු හාමුදුරුවෝ අවුරුදු 25ක් ඉඳලා හරියට ඒක තේරුම් ගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ පිරුණුවම් පාලා තුන් මාසයක ඇවෑමෙන් ධර්මය දකින්නේ සම්පූර්ණයි. ඒකවර දැක්කේ නැහැ කියලා මම කාටවත් දොස් කියන්නේ. හැබැයි උත්සාහයේ ඉන්න ඕන. උත්සාහයේ ඉන්න ඕන දිගටම ධර්ම මාර්ගයේ යෙදෙන්න ඕන, කල්යාණ මිත්‍රත්වය අසුර කරන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන, හොඳට නුවණින් ගැඹුරින් කරුණු කාරණා සිතන්න ඕන, ඒවට අනුගත වෙලා දහම් සුවය ලබන්න ඕන. ධර්මයේ තියෙන්නේ සැප විඳින්න, දුක් විඳින්න නෙමෙයි. සබ්බ රසෝ ධම්ම රසෝ නිනාදී ධර්මයේ තියෙන රසවත් හරිම රසයක්. මේ ඔක්කොම රසවලට වඩා ධර්ම රසය වැඩි. නිසා ධර්මයේ අපිට තියෙන සැප වෙනස දුක් නිරෝධ ගාමි ප්‍රතිපදා දුක් දුරු කරන්න. දැන් අපි නිවන ප්‍රාර්ථනා කරන්න කොහොමද? ප්‍රාර්ථනාවට වැඩේ හම්බ වෙන්නේ නැහැ, හෙන් දකින්න බෑ, දැනුමක් හැටියට ලබන්න බෑ. හෙන් දකින්න බෑ, දැනුමක් හැටියට ලබන්න බෑ. කොටින්ම කියන්නම්, ඔබේ ඉන්ද්‍රියන් පහ ඇතුලේ හය ඇතුලේම සලායතන තියෙනවනේ නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ සදායතන ඇතුලේ නිවන නැහැ. දැන් මම අර උත්තරේ කියන්නේ නැහැ. උත්තරේ ඔබ තෝරගන්න නැති ඒවට මම මේ කටට ගහගෙන යනවා. දැන් දිහට. උත්තරේම මතක කරගන්න. මොකද උත්තරේ කියලා දුන්නට ඒක ප්‍රතිඵලයක් නැති නිසායි කියලා දෙන්නේ නැත්තේ. ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒක තමයි අවබෝධය ලබන්න ඕන. අද මේ පුහුණුවනේ කරන්නේ නේද? මෙඩිටේෂන් එක කරන්නේ. මේක භාවනාත්මක දේශනයක්. මෙඩිටේෂන් ටෝක් එකක් කියන්නේ මේක තමයි. භාවනාත්මක දේශනාව. ඔබේ ඉන්ද්‍රියන් හය ඇතුළෙම නිවන නැහැ. ඊළඟට මේ ඉන්ද්‍රියන් හය කියන එක තුළදී අපි කොච්චර දේවල් අන්තර්ගත වෙනවද? හැමදේම අන්තර්ගතයි. ඉන්ද්‍රියන් හය කියලා කිව්වහම මුළු අභිධර්මයේම සියලුම චිත්තචෛතසික රූප ධර්මය අන්තර්ගතයි. ඉන්ද්‍රියන් හය කියලා කියත්තහම මොකද ඔය හයෙන් තමයි ඔක්කොම. සලායතන කියන වචනය තුළ මුළු ලෝකයේ තියෙන ඔය හය. ඉතින් පිටින් ඉගෙන ගන්නවට වැඩිය ලේසි තමම්මගේ ළඟ තියෙන ඔනේ ජීවිත පොත ඉන්ද්‍රියන් හය බලන්න. හරි. දැන් මොකද්ද ප්‍රබල වගකීමෙන් ස්ථාවරව ගලේ හිටවපු ඉන්නක් වගේ ආමඳුරු කෙලින්ම කියන දේ මොකද්ද? ඉන්ද්‍රියන් හය ඇතුලේ නිවන නැහැ කියලා කියනවා. බොහොම ගම්බීර හඬකින් සිංහනාදයක් වගේ ඍජුව කියනවා. ආයේ කව කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙන. කවමදාකවත් වෙනස් කරන්න බැරි වෙන. කිසි කෙනෙකුට වෙනස් කරන්න සාධකයක් ඉදිරිපත් කරන්න බැරි වෙන විදිහට සිංහනාදයක් වගේ එක ප්‍රකාශ කරනවා. මාතිදේ සිංහයාගේ කියන්නේ බුදුහාමුදුරු කියලා තියෙන නිසා. ඒ මහා සිංහ රාජානන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට සිංහ පැටවුන්ටත් ඒ හයිය තියෙනවා. ජාතිය සිංහය නිසා නෙමෙයි, ඉන්දියාවේ සිංහ රාජය කියලා වහන්සේ කියලා සලකන්නේ ප්‍රධානත්වය මුල් තැන දෙන්න. ඉතින් මේ වචනේ භාවිතා කරලා තියෙනවා. නැත්තම් සිංහයා කියන්නේ මහා ගෞත්‍ය සතේ, කම්මැලි සතේ කියලා. මස්කන සතේ. දැන් හරි දේ හොයාගන්න. ඉන්ද්‍රයන් හය ඇතුළේ නිවන නැහැ. තනිපදෙන් වන් උත්තරේ කියයි කියලා කවදාවත් උත්තරේ කියන්නේ නැහැ මම. ගාලා ගන්නත් බෑ, බැනලා ගන්නත් බෑ. කල්ලි දුන්නට කියන්නේ නැහැ. හිතවත් කමද කියන්නේ ඒ කියන්නේ. එකක් කියන්න බෑ, අනිත් එක කියලා වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ කොටයුතු ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ යම් යම් දේවල් පනවන්නේ ඒකයි. ඒ කියලා දෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කොටයුතු ධර්මයක්. දැන් ගින්දරේ තියෙන උණුසුම අපිට කියලා දුන්නේ ප්‍රත්‍යක්ෂ කොට දෙයක්. සීතලේ තියෙන සීතල කවුරුත් අපිට සීතල මේකේ කියලා දුන්නේ. කියලා දෙන්න බෑනේ සීතල මේ වගේ කියන සීතල ප්‍රත්‍යක්ෂ කොටයුතු ධර්මයක්. අපි සමහර වෙලාවට ආහාරයක් වුණත් අමුතු රහක් ආවම මේක අමුතු රහක් කියලා මේක මට කියන්න තේරෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. අන්න එහෙම ප්‍රත්‍යක්ෂ කරන ධර්ම තියෙනවා. ඒක කියලා දෙන්න බෑ, තමන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මේ නිවන. ප්‍රත්‍යක්ෂ කොට යුතු ධර්මයක් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් ඔය අගේට අපේ හාමුදුරුවෝ කියන්නේ කියවනවා තමයි. හාමුදුරුවන්ටත් නැහැ, අහන කෙනාටත් නැහැ. ඒ ඉතින් අපි අපිම රවට්ට ගන්න වැඩ. ඒ වැරදි කියනවා හරි, හරි කියනවා හරි නෙමෙයි. මාත් එහෙම තමයි. ඉතින් චාරිත්‍රයට බණ කියන්න උනහම ඉතින් ජොබ් එකට බණ කියනවා. හදේට බණ කියනවා, තාලෙට බණ කියනවා, ජනප්‍රිය වෙන්න බණ කියනවා. ඉතින් වැඩි එදිච්ච නිසා බණ කියනවා, පැවරෙච්ච නිසා බණ කියනවා. නොයිකුත් දේවල්. ඉතින් අපිට ඒ වයින්ුත් හැදෙන්න වැඩෙන්න අපිට හැකියාව තියෙනවා. එතනින් හැදලා වැඩලා අපි කෙලවර දක්වා මේ ශාසන ධර්මයේ ඉදිරියට ගමන් කරන්න ඕන. මේ නිර්වාණ සමාධිය පිළිබඳව පවතින විභාගයෙන්ට ඉදිරිපත් වන්නේ සිය ගානක් වුවත් එයින් සමත් වන්නේ 10ක් විය හැකියි. ඒ 10න් එක්කෙනෙක් ඔබ වන්න. නිවන ගැන කියන දේවල් ඔක්කොම පින්නතුනි අපබ්‍රංසයි. නිවන ගැන කියන්න තියෙන ඔක්කොම වචන මඤ්ඤා. මේ මෙහෙදී ඉගෙන ගන්න මම ඒක. මේක මාත් එක්ක පළවෙනි දවසේ ආනකොට ආන්දරෝ තනිකර මඤ්ඤම් කිව්වා. දෙවෙනි දවසේ ආන මේ hina වෙන කෙනෙක්ද මම දන්නේ හිතේ නැහැ. මෙන්න මෙයා කිව්වේ. දෙවෙනි දවසේ ආනකොට මම අල්ලගත්ත කිව්වා. ඉතින් ඒක එහෙම තමයි. ඒ කියන්නේ පින්නතුනේ ධර්මයේ ගැඹුරුයි. දැන් මේ කියන්නේ කරුණාවෙන් මේක අහන්න ඕන, මේක බොරුවක්, මේක වංචාවක්, මේක රැවටීමක් නෙමෙයි කියන එක. දැන් බලන්න උදාහරණයක් වශයෙන් මෙහෙම අත ඔසවල පොඩ්ඩක් බලන්න මේ උඩ මොනව හරි අහුවෙනවද කියලා. ඔළුව අත ගාලා බලන්න එපා. මේ නික උඩ බලන්න, මේ අත ගාලා බලන්න. මේ අද්දකීමෙන් බලන්න අහුවෙනවද කියලා මොනව හරි. දැන් දැක්කාම ප්‍රත්‍යක්ෂ කොට යුතු ධර්මයන්නේ දැන්. අත කතාව මොකද්ද? අහුවෙන්නේ නැහැ. අපි එතකොට හිතන උඩ මුකුත් නැහැ කියලා. ඔබ තව අඩි 10ක් උස බාංකුවක හරි ඉනිමගක හරි නැගලා පොඩක් අත ගන්න. එතකොට සීලෙම අහුවෙනවනේ. ඒ නිසා ඔබට අහුවෙන ප්‍රමාණය තුල යමක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ එතනින් එහාට යමක් නැහැ කියලා. ඒ කියන්නේ ඔබේ මෝඩකම. මට අහුවෙන්නේ නැති කම. මගේ ගොංකම කියලා හිතන්නේ.
ඔබට වෙන කෙනෙක් බනින්නවටත් කැමති, ඔබත් ඔබට බනින්නවට අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ආර්ය මාර්ගයේ යන කෙනා තනිකර ප්‍රතිවිරෝධකයා බවට පත් කරගන්නේ තමා තමාමයි. තමන් යුද්ධ කරන්නේ තමාත් එක්ක. එතෙන්ද සූදානම්ද? වැරදි. හාමුදුරුවොත් එක්කත් නෙමෙයි, වෙන කෙනෙක් එක්කත් නෙමෙයි. ඔබේ යුද්ධේ තියෙන්නේ ඔබත් එක්ක. ඔබත් එක්ක ඔබ යුද්ධ කරනවා නම් මම යුද්ධාධාර ලබා දෙන්නම්. අවශ්‍ය කරන අවියාද ටික දෙන්න. ඔබ ඔබත් එක්ක යුද්ධ කරනවා නම් වෙන කෙනෙක් එක්ක යුද්ධ කරනවා නම් දෙන්නේ නැහැ. ඔබ ඔබත් එක්ක පමණක් යුද්ධ කරනවා නම් සියලු යුද්ධාධාර ලබා දෙන්නම්. මොකද ඔබේ මමත්වය ඔබට පරාජය කරගන්න උදව් කරනවා. එහෙම තියෙන්න ඕන. මේක සචිත්ත පරියෝ දපන සචිත්ත අනුසිත නෙමෙයිනේ, තමසිත මනාකොට අවබෝධ කොට දමණය කර ගැනීම, පාලනය කර ගැනීම නුවණින්, ප්‍රඥාවෙන්, අවබෝධයෙන්, ප්‍රත්‍යක්ෂතාවයෙන්. ඔබට මුලින්ම හැඟෙන්න ඕන මම තුල මමත්වය කියා වෙනම දිට්ඨියක් තියෙනව, වෙනම පුජ්‍යලයක්, වෙනම රූකඩයක්, වෙනම හොල්මනක් මගේ අධ්‍යාත්මය තුල ඉන්නවා කියලා ඔබටම තේරෙන්න ඕන. එහෙම තේරුම් ගන්නවා ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවා, මේක ඇතුලේ වෙන යකෙක් ඉන්නවා. ඔය කියන්නේ ගෙදරට නෝන මහත්තයර, නෝන මහත්තුර මහත්තුරුන්ට සමාහරලාට කියන්නේ මොකද්ද? මගේ යකා උස්ස ගන්න තු ඉන්නවා. ඒ කියන්නේ ඇතුලේ ඉන්නවා මෑ. සුදු මේ කියන්නේ කවුරුත් කියන්නේ නැහනේ මගේ දෙවියා උස්ස ගන්න එපා. මගේ රහතන් වහන්සේ උස්ස ගන්න එපා කියලා කියන්නේ කියන්නේ මෙහෙමයි. ඊළඟට ඒක හරි චන්නිකාවක් හැටියට සලකලා තියෙනවා. කවුරුත් ඔය පෙරේතයත් ඇවිස්සෙනවා. කවුරුත් හැබැයි කියන්නේ නැහැ මගේ පෙරේතය උස්ස ගන්න එපා කියලා. තිරිසංගදිත් ඇවිස්සෙනවා. කවුරුත් කියන්නේ තිරිසනා උස්ස ගන්න එපා කියලා. මේ යකා විතරයි මාකට් වෙලා තියෙන්නේ. යකාලාරි කරක් තියෙනවා. ඊ අදහස් වෙන්නේ හොඳ නරක යුක්තිය අයුක්තිය මුකුත් බලන්නේ නැහැ මම. සෞත් නරක විදියට ක්‍රියා කරන හැබැයි එහෙම වෝනින් එකක් දීපු ගමන් ඔබ කරන්න ඕන මොකද? ඒ කියන්නේ මෙයාගේ දෙවෙනි පාර්ශවය යුද කණ්ඩායම ගෙන්නන්න හදන්නේ. ඒ කියන්නේ විශේෂ කාර්ය බලකාය එන්නයි හදන්නේ. පොලිසිය උඩින් හිටියා, ඇඩ්වයිස් එකක් දුන්නේ නැහුවේ නෑ. දෙවෙනි පාර කිව්වා කවුරුස ගන්න බයි කියන්නේ විශේෂ කාර්ය බලකාය ගෙන්නනවා. දැන් මේ ගෙන්නපු ගමන් කාලා දාන්න දරුවෙක් ඉතිරි. ඒ වගේ තමයි හරි භයානක වෙනවා. මේ එහෙම වයින් එකක් දීපු ගමම ටක් ගාලා නිශ්ශබ්ද වෙන්න, සද්ද නැතුව ඉන්න. ඔයාට මොනවද කන්න ඕන කියලා අහන්න, මොනවද ඕන ඇඳුම් බඳුම් කියලා අහන්න කියන දේ කියන්න කියලා අරක නිවා ගන්න ඕන. නැත්නම් අරය ගෙන්නනවා, දෙවෙනි බලකාය ගෙන්නනවා. ගෙන්නපු ගමන් අවුල්. ඇතුලේ ඉන්නවා, දැනුත් ඉන්නවා, නිදාගෙන ඉන්නේ. සකානිදි. යාව නිදි කරගෙන ඉන්නේ. ඔය යුරෝප රටවල් වල, මේ රටවල් වල මේ මිනිස්සු ආපිය ගොඩක් කාරණක හරි හොඳයි. සෝරි හැමදේට එස්කියුස් කරගෙන ඉන්නවා. සකානිදි හොඳට නිදි. යකා විශ්වෙන වැඩ කවුරුත් කාටවත් කරන්නේ නැහැ. හොඳ මානවයිතිකන් ධර්ම හිමේ කරන. ඒ වුණාට මම දැනගත්ත එක ස්වභාවය තමයි මේ මිනිස්සුන්ගේ යකා උස්සනොත් අර ලාංකිකයෝ වගේ බැනලා නිකන් ඉන්නේ. කෙලින්ම තදින්ම ප්‍රයත්න කරනවා. ඒගොල්ලෝ දන්නවා ඒකට තදින්ම ප්‍රයත්න කරන්න ඕන ක්‍රමවේදය. කෙලින්ම පොලිසියට කෝල් කළා. එහෙ නැත්තම් මේ දිමේ පියවරක් ගත්තා හරි භයානකයි. සයකා හොඳට නිදාගෙන අවදිවුණු සරයි. අපේ ලංකාවේ නම් හැමදෙස්සෙම යකා ඉතින් අවදි වෙන දෑ නැහැ. ඒගොල්ලෝ එළිය දාගෙනම ඉන්නේ යකා. උදේ ඉඳලම යකා තමයි නටන්නේ. හන්ද මේ ඉතින් ගානකුත් නැහැ ඉතින්. කවුරුත්යක් උනේ. දැන් මේ යකා එළවන්න ඕන. ඔබට සහනශීලීව ජීවත් වෙන්න ඕන නම් සතුටින් ජීවත් වෙන්න ඕන නම් යකා එළවන්න ඕන තොইলයක් නටන්න ඕන. ඒ තොইলේ තියෙන සද්ධර්මය තුළ. මේ ආධ්‍යාත්මික මමත්වය නැමැති යකා එළවන්නට තොইল නටනවා සද්ධර්මයේ දේශනේ බුදුජන් වහන්සේගේ දේශනය. උන්වහන්සේට ඇදුරුතුමෙක් හැටියට සලකන්නේ මේ සක්කාය දිට්ඨිය එළවන්නට පුළුවන් ඇදුරුතුමා. බුදුජානන් වහන්සේ කට්ටලියන්ට බෑනේ. කට්ටලියට පුළුවන් කළු කුමාර දිට්ඨිය එළවන්න පුළුවන්. සීරියගා දිට්ඨිය එළවන්න පුළුවන්. මාසෝන් දිට්ඨිය එළවන්න පුළුවන්. ඊට පස්සේ සුදු කුමාර දිට්ඨිය එළවන්නත් පුළුවන්. දැන් කළු කුමාරයෝ නැති රටවල් වල නේද? ඒ කියන්නේ සුදු කුමාර දිස්ත්‍රික්කය කියලා නේද? ඒ නිසා ඒ දිස්ත්‍රික්කය ඔක්කොම එලවන්න පුළුවන් ගැටලියන්ට සක්කාය දිස්ත්‍රික්කය එලවන්න බැරි හැටි. ඒක ඕනම් මට එලවන්න පුළුවන්. මම ඒක ඕනම් බාර ගන්නම්. ආතුරයා ලෑස්තිනම්. සිනදෙර මේ ලෝකේ එළවන්නම අමාරුම දිස්ත්‍රි ඔය මහසෝන් දිස්ත්‍රි හරි කළු කුමාර දිස්ත්‍රි හරි සීරියකාගේ දිස්ත්‍රි නෙමෙයි. තේරෙනව නේද? එනවා කන්න කට්ටඩියව. කට්ටඩියට මෝල් ගහින් ගහන්න එනවා. කට්ටඩිය දන්න මන්තර ඔක්කොම දාලා පාලනය කරගන්න. තවන්ට වෙනවා ආරක්ෂාවක් දාගන්න දුම්මල මේකක් තියාගෙන පැන් ටිකක් පිරික් කරලා තියාගෙන තමයි කට්ටඩිය වැඩේ පටන් ගන්න. තව ගාඩ් එකට දෙන්න තුන්දෙනෙකුත් තියන්නේ තමයි වැඩේ පටන් ගන්න. ඇයි? යකා ගහනවා. ඉතින් ඔය ප්‍රශ්නෙම මටත් එනවානේ. ආතුරු මගේ ඇඟට එනවා කඩාගෙන පයින්. මම අර ආරක්ෂා නූල දාගෙන ඉන්නවනේ. සක්කාය දිට්ඨියෙන් ආවේශ වෙච්ච ගමන්ම එයාට දැනෙනවා මේ යකා මාව මරන්න හදන්නේ කියලා. සිය කැමැත්තෙන් මැරෙන්න කැමති කෙනෙකුට විතරයි ප්‍රශංසනීය විදියට මේක දැකලා මට ප්‍රශංසා කළා. අනේ මගේ තුවාලයක් සනීප කළා. අනේ මට මම්මුලා වුණු තැනකදී මම්මාව නිවැරදි කළා. මං අඳුරේ හිටපු මට පහනක් දැල්වුවා දුන්නා. මගේ බර ඇඟේ තිබුණා ඒක මට සැහැල්ලු කරලා දුන්නා කියලා සතුට වෙලා ප්‍රශස්ති ගායනා කරලා යනවා. හැබැයි සක්කාය දිට්ඨිය අල්ලගත්ත කෙනෙකුට බණ කියන්න බෑ. තමන්ගේ හිත දුකක් මේ සසර දුකක් මේ සසරින් මං නිදහස් වෙන්න ඕන අනේමට මග කියන්න කියන කෙනෙක් හිටියොත් අන්න එයා ප්‍රශස්ති අපිට ගායනා කරනවා. ඒගොල්ලෝ අපිට අපි වාගේ කරනවා. ඉතින් ඒ නිසා මම මගෙන් ආයාචනා කරන කෙනෙකුට තමයි මම ධර්මයේ කියන්නේ. එහෙම නැතුව උණ නැති ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ නැහැ. ඔබට අවශ්‍යද ඔබේ සිතේ සහනය? ඔබට ස්ථීර සාර සහනයක් තියෙනවද නැද්ද? ඔබ ඒක තේරුම් ගන්න. නැත්තම් අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. අවංකව. පංකව අවංකව කියන්නේ පැහැදිලිවම කියන්නේ මට මේ භවයේදී තුන් වූ සතර ආපායන් ස්ථීර සාර ලෙස මිදෙන මාර්ගඵල සත්‍යයක් අවබෝධ කරගන්නට අවශ්‍යයි කියලා හිතන ආතුස්සන් බලන්න. හොඳයි. සාදු. මට ඇත්තෙන්ම පුළුවන් වේවි කියලා හිතන ආතුස්සන්. හරි. ඇත්තෙන්ම මං ඒ වෙනුවෙන් ඕන කැපවීමක් කරනවා. හොඳයි. රේඛාව වගේ මට හිතා ගන්න පුළුවන් රේඛාවෙන් මෙහෙම වෙච්ච අයගේ ඒක යාද ඒක ඇතුළු මෙහෙම වෙච්ච අයගේ ඒක ඇතුළු තියෙනවා මෙහෙම පොඩ්ඩක් ඔස්සලා ආයි ඒ කියන්නේ ටියුබ් ලයිට් ඔහුගම තමයි ඕගොල්ලන්ගේ වැඩ තියෙන්නේ මම පොඩි දෙයින් මරිනු ටක් ගාලා ලේසි නෑ රේඛාව ගත්තා මෙහෙම මෙහෙම කමක් නෑ සන්තෝෂ විදියට යන්න ඕන ධර්මයේ මුණ ගැහිලා තියෙන වෙලාවේ අප්‍රමාදීව මේ 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 අපි හම්බ කරන්න යන්නේ මේ ජීවිතේ හැම දෙයක්ම කරලා බලාපොරොත්තු වෙන දේ සතුට නම් ධර්මයේ තුලින් තමයි අපිට සතුට ලබන්න තියෙන කෙටිම මාර්ගය සහ හොඳම සහ පහසුම මාර්ගය ධර්මයේ සැප පිණිස පවතින මම ඒක ධර්ම කාලේ දැනගත්තා මොන සම්පත් තිබුණත් කැම්බීම තිබුණත් වස්තු සම්පත් තිබුණත් ධන සම්පත් තිබුණත් මුළු ලෝකෙම සල්ලි ටික මගේ වටේ තිබුණත් මට සැප විඳින්න බෑ කියලා මම දැනගත්තා. සැප වෙන මොකක්ද? භෞතික දේවල් ඕනේ තියෙන. ෂෝක් ඉතින් තමන් තමන් ආස කරන විදිහට භෞතික ලෝකේ යම් කිසි දෙයක් ගන්න නේ දකින්න බලන්න තවතින දෙයක් තියෙන්න ඕන. ආස කරන දෙයක් නේ ලයික් එකක් තියෙන්න ඉපයි. මාහිර දෙයක් තියෙන මේක වෙනම කතාවක්. නමුත් ඒකෙන් සැප විඳින්න පුළුවන් කියලා ඒකට ජීවිතේ බාර දෙන්න නේ සතුටින් ඉන්නයි නියම් බඩපුරව ගන්න පුළුවන් ඇඳුමක් ඇඳුමක් ගන්න පුළුවන් රටකට තොරකට යන්න පුළුවන් බලන්න ඒ සුළු දෙයක් යම්කිසි කාර්යයක් ඉෂ්ට වෙනවා මිනිස් ලෝකේ නැහැ කියන්න බෑ ලෞකිකත්වයේ තුල ධනිය තුල ඒක නිසා ඒක හරියම්බ කරගෙන ඉතුරු කරගෙන වර්ධනය කරගෙන ඉන්න ඕන ඉතින් මේ ප්‍රඥාවෙන් වර්ධනය වුණොත් හරි නැත්තම් මේ අනන්ත දුක් විඳලා හම්බ කරගෙන යන සල්ලි ටික ලංකාවට ගියපු ගමන් දානෝ සක්විති කෙනෙක්ගේ ළඟ. ඉතින් මොලේ නැති කමට මොනව කරන්නද? එහෙමත් නැත්නම් බෝට්ටුවෙන් යව රටකට ආය යවන කෙනෙකුට දෙනෝ මේක මල්ලියේ එනම් මාව කොහොම හරි යවන්න කියලා මිනිහා බෝට්ටුවෙන් එවුම යනවා ඒකට. මොලේ නැති කමනේ මොනව කරන්නද අපයි මේ. ඒක ප්‍රඥාව කියන්නේ මහා ධනයක්. ඒ නිසා ඔබේ සාර්ථකත්වයත් එක්ක ඔබේ ප්‍රඥාව තියෙන ගොඩක් දුරට අසාර්ථකත්වයක් තියෙනවා නම් ඒකත් එක්ක ගොංකම තියෙනවාමයි. තේරෙනවනේ? මමත් මහා ගොඩේ කර මහා ඈත ඇඟිලි පිටියේ මූකලම් බස්සෙක්. මහා ගැලයෝ තේ බලන්නකෝ ඇවිල්ලා 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 ඕමානෙත් ඇවිල්ලා හරි මේ ප්‍රබුද්ධ පිරිසට පඬිතිය වගේ කතා කරන්න හැද. මොලේ ගොය හරි තිබිලා තියෙනවනේ නේ. භාග්‍යයකුත් තිබිලා තියෙනවා මොළේකුත් තිබිලා තියෙනවා මොකක් හරි එකක් තිබිලා තියෙනවා ඒ නිසා මොළේ තියෙන මෙතනින් එහාටත් ඒක තියෙයි කියලා විශ්වාස කරනවා තියෙන්න ඕන ප්‍රඥාව ධනය සුත ධනය පත්‍ර කොලේ පවා වුණාම කියවන්න පුරුදු වුණා සුත ධනය ලැබුණා ටික 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 පොඩි පොඩි මෙඩිටේෂන් පාට් එකක් අහුණත් හැම භාවනාවක්ම කරන්න පුරුදු වෙනවා මම මුලින්ම කරපු භාවනාව තමයි මට මුලින්ම හම්බුණා මගේ තරුණ කාලේදී පත්තර කොලේකින් චූටි භාවනාවක් මොකද්ද භාවනාව කෝපය මුල් කරගෙන කරන භාවනාව තේබුණ කෝපය තමන්ගේ ඉදිරියෙන් තබාගෙන කෝපයට සිත එකඟ කර කෝපය කෝපේ යනුවෙන් පුළුවන් තරම් වාර ගානක් සිහිපත් කරන කෝපයට සිත එකඟ කරන්න. කෝපයට සිත එකඟ කරන භාවනාව හේයින් ඒ භාවනාවට කියන නම කෝප භාවනාව. ඔයගොල්ලෝ කරලා තියෙනවද? දැන් මරණය ගැන හිතනකොට ඒක මරණානුස්සතිය වෙනවා. මේක කෝපානුස්සතිය. හොඳයි කොහොම හරි එකඟ වීමක් වෙනවා. කොහොම තියෙන්නේ ඒ අර යන්ගිසි චේතනා සංකල්පයක් සිටිවිලි සමුදායක් මේ හිත මෙනෙහි කිරීමකුත් රූපයක් අරමුණු කර ගැනීමත් අර නාම රූප දෙක එකට ගස්තනය කරලා එක තැනක රැඳවීම තමයි සමතේක තියෙන ලක්ෂණය. සමත භාවනා ක්‍රමවේදයේ කොච්චර වෙනස් වුණත් ප්‍රධාන ලක්ෂණ දෙකක් එකක් මෙනෙහි කිරීම තව එකක් සංඥාවක් අරමුණු කිරීම. සරලයි. ඔක්කොම භාවනා උත්තර ඉගෙන ගන්න පුළුවන්. එතකොට එකින් එකට මෙනෙහි කිරීම වෙනස් වෙනවා අරමුණු කිරීම වෙනස් වෙනවා විතරයි. නමුත් මේ පැත්තෙන් රූපේ මේ පැත්තෙන් නාමයේ වැඩ කරනවා. රූපයක් මුල් කර ගැනීම, ඒකට නාමයක් දීම. දැන් කෝපය දැක්ක, කෝපෙට කෝපේ කෝපේ කිව්වා නේද? ඒ වගේ හැම එකම තියෙනවා. ආලෝකයක් ගත්තා, ආලෝකෝ ආලෝකෝ කිව්වා. මේ පැත්තේ රූපේ, මේ පැත්තේ නම. ඒකේ නම නේද? පඨවි ධාතුව ගත්තහම මේ පැත්තේ පඨවි ධාතුව දක්වන, මේ පැත්තේ පඨවි පඨවි කියලා කියනවා. මෙන්න මේ ලක්ෂණ දෙක තමයි සමත භාවනාවක තියෙන ප්‍රධාන, ඕනම භාවනාවක තියෙන මූලික සිද්ධාන්තය. ඔක්කොම භාවනා ටික එක න්‍යාය පද්ධතියක් තුළින් අපිට යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕන අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔය ආකාරයට යන ගමනේදී තමයි මම සත්‍ය සොයාගෙන අප්‍රමාණ වහන්සියු නැකොට මේ අපිව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවල මහාන වෙච්ච නිසා මට හරියට භාග්යක් ලැබුණා. මේ ජාත්‍යන්තර භාවනා අධ්‍යක්ෂින් තියෙන යෝගාවචරය ලාංගිකයව සහ විදේශිකයව මුණ ගැහෙන ලෝකබෝලේ වටේ ගියපු මිනිස්සු හම්බ වෙනවා. ලෝකබෝලේ පෙන්වන්න ගියාම මේ මිනිස්සු තිත් ගොඩක් ගහනවා ලෝකබෝලේ හැම තැනම ගිහිල්ලා. හේහාමුදුරුවෝ එහෙම නැත්නම් ඒ යෝගාවචරයේ මාතුරු මේ සුදු හරි පුදුමයිනේ නේ, ඒගොල්ලගේ වැඩේම ට්‍රැවල් කරන එකනේ. ඉතින් හරියට ගිහිල්ලා ඉතින් අපිට පුදුම හිතෙනවා මේ මනුස්සයා මේ ලෝක බෝලේ හැමදාම ගිහිල්ලා නේ, ගිහිල්ලා තියෙන ඇන්ටාර්ක්ටිකාවටයි අර මේ පහළ පැත්තටයි විතරයි හැමතැනම ගිහිල්ලා. ඒ අත්දැකීම හරි වැදගත් වුණා. හැබැයි මේ ලංකාවේ තමයි සද්ධර්මයේ කොයි බාරේ හැංගිලා තියෙන්නේ කියලා විශ්වාසය තිබුණා. ඒ නිසා අපි සම්ධර්මයේ සවාගෙන 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 ගියා. කියවන සද්ධර්මයේ නේ, මේ තාලෙට කියවන සද්ධර්මයේ නේ, අහන සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන සද්ධර්ම. අපි ඒවට තාලෙටත් කියමු, ගයමු, ඒව කරමු. ඒක සම්මුතිය. ඔබ හිතන්න එපා බෝධි පූජාවෙන් ගොඩ යන්න, අටංග සීලෙන් ගොඩ යන්න. ඒවා තාම බේසික් දේවල් පවතින දේවල් විතරයි. අර ආයතනයකට ඇතුල් වුණාම ඒ ආයතනයේ නීති පද්ධතියක් වගේ සරල සිද්ධාන්තයේ විතරයි මේ අත්ංග සීලය කියන්නේ. මේ ඔබ මේ නිවන කරගෙන යන ලොකු මේ එක මේක ගුවන්තොටුපොළේ තියෙන සිගරට් බීම තහන. ගුවන්තොටුපොළේ තරක්කු බොන්න තහන. බලන්න බෝතල තියන මේ පරීක්ෂණ කරන හරියෙ බොන්න බලන්න කඩාගෙන අරගෙන ගිහින් කුඩුවට දාන්න. ඉතින් බොන්න දෙන්නේ එහෙම වගේ පන්සල ඇතුළේ පවතින ඕන ක්‍රමෙ. ඒසාව බාලසෙන් හිතන්න දැන් ඔබ අවදීන් ඉන්නවා. හොඳයි, නිවන අරමුණු කරගන්න කියලා කෙනෙක් කිව්වොත්. මයික පාට ගැඹුරු කරන්නේ නැතුව මේ සරල කර කර බොහොම හෙමින් මේක ගලාගෙන යන්න දෙන්නේ. නැත්නම් මේක දනිබිඩි ගාලා මගේ වේගයට මම මේක ලැම්බෝගිනිය වගේ යන්න පුළුවන්. නමුත් කරත්තත් එක්ක ලැම්බෝගිනි රේස් කරලා වැඩක් නැහැ. ඒසන් නියන් ලැම්බෝගිනිය ඇස්ලේටරේ අල්ලන්නෙම නෑ. නියන් බ්‍රේක් එකෙන් යන්නේ දා. මේ වාහනේ නිකන් එදෙනවනේ බ්‍රේක් එක. ඒ වගේ. නිවන අරමුණු කරගන්න කියලා කිව්වොත් ඔබ මොකක්ද අරමුණු කරගන්නේ? ඒක හිතලා උත්තර දෙන්න කල්පනා කරන්න. මේ උදේම උත්තර දෙන්න එපා. මතවාද වලින් උත්තර දෙන්න එපා. ටිකක් මොලේ කල්පනා කරලා
සෝවාන් මාර්ගයට
මොනවා හරි හොඳ හොඳ උත්තර දෙන්න. හැබැයි ඒක තමයි එකම උත්තරය කියලා හිතාගෙන දෙන්න එපා. ඊට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒ වගේම හැමෝගෙම විවිධ උත්තර අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නිවන අරමුණු කරගන්න කිව්වොත් ඔබ අරමුණු කරගන්නේ කුමක්ද? බලමු පණ්ඩිතම වචන දෙන්නේ කවුද කියලා. අනාත්ම දුක්ඛ අනාත්ම. තව මමත්වේ නැති කර ගැනීම. ඔව්. තව අල්ලා ගැනීමෙන් තොරව වාසය කිරීම. ඉපදීම නැති කිරීම. තව කිසිම දෙයක් අරමුණු කරගන්නේ නැතිවීම. කැමැති නැතිවීම. බැඳීම් ගැටීම් නැති කර ගැනීම.
රාග දේශ මොහ තුනම නැති තැන. තව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම. තව නිවන අරමුණු කරගන්න කියලා. ඈ නිවන අරමුණු කරගන්න මේ සියලුම දේවල් අපි පින්කම් කරන්නේ, මේ ඔක්කොම දේවල් කරන්නේ අපි කීමටත් කියන්නේ නිවන අරමුණු කරගෙන නෙනේ. නිවන අරමුණු කරගන්න. මේ ඔය දන්න ඔයගොල්ලෝ දන්නවද ඇඹිලි පිටි පැත්තේ ඉන්න මේ මේ පොල් කඳන ඇඩ්ඩි මහත්තයා. ඇඩ්ඩි මහත්තයා. මහාචාර්ය පොල් කඳන ඇඩ්ඩි මහත්තයා. එයා පොල් කඳන පිළිබඳ මහාචාර්ය. අනිත් පැට උගන්න. මේ දන්නවද? පොල් කඩනවා කියන එකත් මහාචාර්යවරයෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. පුළුවන් නම් කඩන කඩන්න ඕනේ නෑ. අපි ඒක අර පහත් කොට සලකලා තියෙනවා. උගාකට නගින 100, බහින 100, 200. මහාචාර්යවරයෙකුට වඩා හම්බ කරන අපිට හම්බෙන්නේ 100යි. දන්නේ නැනේ. ඔව් දැන් එක පාට දැන් තමයි ඇත්තෙන් දැකලා නැහැ නේ අඩි මහත්තයා. අඩි මහත්තයා දැකලා නැහැ කවුද ඒ අඩි මහත්තයා දන්නේ නැහැ. එහෙමනම් අපිට ප්‍රධාන බලකයේ ප්‍රශ්නයක් මෙතන ඇත්තෙන් අපි ළඟ තියෙනවා කියලා ඔන්න තේරුම් ගත්තා. නිවන අරමුණු කරන්න කිව්වට හරියට අරමුණු කරන්න බෑ. ඇයි? නිවන දැකලා නැහැ. නිවන දන්නේ නැහැ. දැකලා නැහැ. උපකල්පනය කරන ඇඩ්ඩි මහත්තයා පොල් කඩනවා ඇගුවම අයනම් ඇති අර පිහියයි නේ ගහගෙන ආහා කයි කොට පවාගෙන වලල්ලක් දාගෙන ඊළඟට ඉතින් පොඩ්ඩක් අහන්න පුළුවන් මිනිහා කොටයිද දිගයිද කෙට්ටුයිද මහතයිද දවසක වෙන පොඩ්ඩක් කළු අර රවුලවල තියෙන ආහා අර අපේ කුස්සිය වැඩ කරන අප්පු වගේද ඔව්වාන්ටික මිනිහගේ ෂේප් එක. ආ කියලා පොඩ්ඩ මෙයා ඒත් ඉතින් අනුමානනේ. එයා නිකන් පොඩි සටහනක් ගන්න උත්සාහ කරනවා. අපි නිවන ගැන දැනගෙන තියෙන ඔහොම නේද තාම. පොඩි පිටින් සංකේත ටිකක් අරගෙන අනුමාන කරගෙන අනුමාන කර නිවන අරමුණු කරන්න පුළුවන් මාර්ගඵලයකට ඒ සත්‍ය අවබෝධයකටපත් වෙච්ච කෙනෙකුට හරියටම ඒ අවබෝධය ලබාගත්ත කෙනෙකුට දැක්ක කෙනෙකුට විතරයි ඒක අරමුණු කරන්න පුළුවන්. දැන් ඔබට සිරිපාද පද්මය අරමුණු කරන්න කියපු ගමන් ඔන්න සිරිපාද වැඳලා තියෙන අයට ඔක්කොටම අරමුණු වෙනවා. සිරිපාද ගිහින් නැති අය මොකද කියලා අරමුණු කරගන්න බෑනේ. එයා නිකන් කවලම් අනාථ වෙනවා. කොහොමද මන්නේ නිවන අරමුණු කරන්නේ කියලා. අපිට අර නොදන්න භාෂාවක් කිව්ව මොකද මෙයා කියව ගියා මොකද නොදන්න වචනයක් හරි භාෂාවක් හරි කියව මොකද අපි ඒකේ මීන් එක කියලා අහනවනේ නේද? ඒ වගේ අපිට එහෙම දෙයක් තියෙන අපි ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ මෙතන. නැත්තම් බෑනේ අපි මේක අවුල ලිහන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවද නැද්ද? අනහරි. ඒ කියන්නේ තාම එරිලා ඉන්නේ මඩේ ඉන්නේ. නරගන්න ඕනේ. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපිට වැඩ වැරදිලා තියෙන්නේ, පාර වැරදිලා තියෙන්නේ. වැරදිච්ච පාරේ හරි කියලා හිතාගෙන ඉන්නවට වැඩිය හොඳයි පාර පොඩ්ඩක් අමුතුයි වැරදිලා තමයි කියලා තේරුම් ගත්තාම එයා පොඩ්ඩක් ස්ලෝ කරලා කාගෙන් හරි මිනිස්සෙකෙන් අහලා පාර වෙනස් කර ගන්නවද තීරණයකට එනවා. එන්න පටන් ගන්නවා. පාර හරි කියලා හිතාගත්තායි වැරදි පාරේ තමයි මිනිහා යනවා හරි පාර වගේ. සමහරව එනානේ අර කිඹුල්ලු ඉන්න වැවේ ගිහිල්ලා පැනපැන නානෝ. ගමේ ඉන්න මිනිස්සු කියනවා මේ යකා වගේ පිස්සෙක් අරගෙන ආනෝ. ඒකට හේතුව මේ මිනිස්සු බය නැතුව නානව නෙමෙයි දන්නේ නැති කමට නානෝ. අපි හිතන්නේ එයා හරි සන්තෝෂයෙන් ඉන්නවා. හරි අපිටත් වඩා සන්තෝෂයෙන් මේ විදිහ නානවනේ. ඈ වස්සේ බලනකොට දන්නේ නැති කමට නාන්නේ. ඒකයි ඔය ගොඩාක් ඔය ආගන්තුක ගම්වලින් ගිහිල්ලා ගම්මානවල වැව්වල ඇලවල්වල මැරෙන්නේ. දිය ගිල්ල වැලෙනවා, ගල් වැදිලා මැරෙනවා, කිඹුලු කාලා මැරෙනවා.
ඒ නොදන්න කමට ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගමේ මේ ලෝකයේ මේ මුළු මහත් ලෝකයේම නැමැති ගම්මානයේ පැරණ්ණා හැටියට උන්වහන්සේ දන්නෝ දීග පළල හැම තැනම මේ දුක මේ සැප මේ දුකට හේතුව මේ ප්‍රශ්න මෙතන තියෙන මේ කියලා මේ අනුශාසනා සියල්ලම කරන්නේ ගමේ මහදන මුත්තා හැටියට ප්‍රධානිය හැටියට සියල්ල දන්න කෙනා හැටියට මහදන මුත්ත කිව්වහම වැරදි චිත්තයක් අපේ ඔළුවේ තියෙනවා. නමුත් මහදන මුත්ත ඒ කාලේ හොඳ කෙනෙක් ගමේ හිටපු හොඳ උපදේශකෙක්. නමුත් මහදන මුත්තගේ කෑව අධ්‍යාපන ශාස්ත්‍රය තුළින් මහදන මුත්තට අපහාස කළා. මොකද අර මුට්ටියක් එළුවේ ගෙඩෙල්ලෙක් ඇතුළ දාලා නේ
ඒකෙන්
නේ ඒ මහදන මුත්තට කරපු අපහාසයනේ අපේ කම අපිට එපා කෙරෙව්වා. අපිට අපි මොඩෙල් කියලා අපිට අඳුරලා දෙන්නා. ඒකට කමක් නැහැ. ඉතින් අඳිනවා නේ මොනවා කරන්නේ. නේද මහදන මුත්ත කියන්නේ බොහෝ දෑ දන්න කෙනා කියන එකයි. පරන්න අපේ සීය මහදන මුත්ත ගොඩාක් දන්න සීය මුත්ත එයා තමයි මහදන මුත්ත ගමේ ගොඩක් දේ දන්න කෙනා. ගොඩාක් දේ දන්න කෙනා ඉබේටම ගමේ මහදන මුත්ත වුණා. අර වගේ මොඩෙල් නෙමෙයි හොඳ ගෞරවනීය කෙනෙක් කියලා. එයා ගම තොට ගැන දිග පළල ගංගා ගැන ගොවිතැන ගැන වෙද හෙදකම ගැන සර්ප විස ගැන ඔක්කොම දන්නවා එයා මහදන මුත්ත. ඒ මහදන මුත්තල බිහි වෙන්න ඕන. ඒ වගේම දැන් ඉතින් අපි ඉන්න තැනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි තේරුම් ගන්න. දැන් තේරුම් අරගෙන ඉන්න ඕන. දැන් අපි පොඩි අතරමං වීමක ඉන්නේ. දැන් මේක නෙවැරදි කරගන්න ඕන කියලා. නිබ්බාන සූත්‍ර ධර්මදේශනා ආදීදී නිබ්බාන ලක්ෂණ සූත්‍ර දේශනා ආදීදී මේ නිර්වාණ ලක්ෂණ ධර්මතා කියලා දුන්නාම ටිකක් විදර්ශනා කරන්න. ඒක ඉගෙනගෙන ඊළඟ සූත්‍රය කියන්නේ පපේ අයගේ තියෙන දුර්වලතාවය තමයි මේ කොටස තේරුම් ගත්තේ නේ ආයි මේ කොටස ඉගෙන ගන්න යනවා. එක කොටසක්වත් සම්පූර්ණ කරගෙන නෑ. හරහා හැම වැඩක්ම බාගට කළා වගේ. ඒ කියන්නේ එක වැඩක්වත් වැඩක් නෑනේ. එක වැඩක් සම්පූර්ණ කරන්න ඕන. එක කොටසක් සම්පූර්ණේ ඉගෙනගෙන තේරුම් අරගෙන ඉවර කරන්න ඕන. එසා භාගෙට හැමදේම ධර්ම කරුණු වල දැනගෙන ඇත්තෙන් වැඩන්නේ බුදුහාමුදුරු දේශනා කරේ අර්ථ ශූන්‍ය භාග 1000ක් දැනගන්නවට වැඩිය හොඳයි එක කාරණේ හරියට දැනගන්න. හරි. නිබ්බාන සූත්‍ර දේශනාවක තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා. නජායති නමීයති නචවති නඋපජ්ජති. නිවන කියන්නේ උපදින දෙයක් නෙමෙයි. නිවන කියන්නේ පවතින දෙයක් නෙමෙයි. නිවන කියන්නේ මැරෙන දෙයක් නෙමෙයි, චුත වෙන දෙයක් නෙමෙයි. න ආගතින් එන දෙයක් නෙමෙයි. න තිතින් න චුතින් චුත වෙන දෙයක් නෙමෙයි. අනාරම්භන වේතක් අරමුණු කරගන්න බැරි දෙයක්. අරමුණු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියලා නේන ගැන කියලා දෙනවා. ඒ ටික බලන්න ඔය ටික ඇති. දැන් මම වැරදි විදිහට මම වැරදි කියලා දැම්ම හරියක ඔබ තේරුම් ගන්න ඕනේ. මොකද ඔබේ මොළේ වැඩෙන්නේ මේ නිර්වාණේ ඒ ආකාරයෙන් අරමුණු එද්දි තමයි මේ නිර්වාණ ධර්ම ලක්ෂණ ඔබේ මොළේ සංවර්ධනය වෙන්නේ. හරි. මොකද කල්පනා කරන පවතින දෙයක් නෙමේ නිවන. නැති වෙන දෙයක් නෙමෙයි, එන දෙයක් නෙමෙයි, යන දෙයක් නෙමෙයි, තියෙන දෙයක් නෙමෙයි, අනාරම්භන මේතන් අරමුණු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකක්ද එහෙනම්?
මොකද හැම දෙයකම අවසානයි.
ඔව්. තව දෙමු උත්තර. හැමෝගෙම දෙන්න ඕන උත්තර. ඒ වගේම ඊට වඩා උත්තරයක් තව ඉස්සරහින් තියෙනවා කියලා විශ්වාස කරලා ඒ උත්තරේ දීලා ආයි කල්පනා කරන්න
ඕන.
තව උත්තර දෙන්න. අනිත් අය. ඔව්. අත්‍යන්ත කියන දිට්ඨියෙන් එහා දෙයක්. තව.
කිසිවක් අල්ලා ගැනීමට නැත
කියලා. කිසිවක් අල්ලා ගැනීමට නැත.
දෘෂ්ටි ඔක්කොම
තියෙනවා.
අන්න හරියි. දෘෂ්ටි ඔක්කොම නැති තැන, හිස් තැන. අනේ මතුවෙන්න ඕනේ. එතකොට දැන් තේරෙන්නේ තමන්ම ටිකක් ඉහලින් ඉහලින් බලබල ඉහලකින් ඉහෙන් අපි උත්තර ගන්න යනවා කියලා තේරෙනවා නේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රඥාවේ සංවර්ධනය. නැහැ ලංකාවේ ප්‍රඥාවේ සංවර්ධනයකුත් නැහැ, ලංකාවේ සංවර්ධනයකුත් නැහැ. සංවර්ධනය කරන්න ගියොත් ඊළඟ එක්කෙනා කියනවා මං තුන් ගුණයක් කරන්නම් කියලා. එයා කියනවා තුන් ගුණේ තියා එක ගුණයක්වත් නැහැ. එකම යාළුවට එකව ගණන් ගන්න ඕනේ. කවුරුත් මාත් අඳුරනවා. මාත් ඔක්කොම බයින ඔක්කොටම පිළිත් නෝල් ගන්නවා. ඒ බැලලා යනවා බැලලා ඉනවාගේ ඒක එයාගේ ගෙදරටම දීලා දානවා. යාළුවත් එහෙම තමයි. ඒගොල්ලෝගේ කාලෙන්ට එක ඇතුළේ ඉන්න කට්ටියත් එහෙම තමයි. දවල්ේ පාර්ලිමේන්තුවේ දාගන්නවා. රැට ක්ලබ් එකේදී හම්බ වෙනවා. මගුල් ගෙදරදී හම්බ වෙනවා. අත දස දෙනවා. ඉනා වෙනවා. පොත්තට තට්ටු දාගන්නවා. හරි එන්ජොයි කරන ඒගොල්ලෝ සෑහෙන කපන්ති යාළුවෝ ටිකනේ අප්පා. නිකම් මේ අපි නිකම් මූණු රූපන් හිටියද වර්ණ දාගෙන. කන්නේ පන්ති යාළුවෝ එක මැච් එකේ ඉන්නේ ඔක්කොම පේන්නේ අර කට්ටියකට එකතු වෙලා අර පැත්තට යනවා. යා යාව කරනවා. මේ පැත්තට යනවා. යා යාව කරනවා. ඒ පැත්තට ටිකක් ඉන්නවා. මේ පැත්තට ටිකක් ඉන්නවා. ලෝකේ එච්චර සුවදත්තයක් තියෙන කණ්ඩායමක් මම ලෝකේ දැකලා නැහැ. කිසිම පාර්ලිමේන්තුවක වගේ සුවදත්තයක් නැහැ. තාම සුවදයි. අපිට මොනව කළත් ඒගොල්ලෝ සුවදයි. මම අපි මේ බොහොම සන්තෝෂෙන් කියන්නේ. දැන් අපි ක්‍රමානුකූලව ඉගෙන ගන්නවා. දැන් මේ පිනුතුනේ මේ බලන්න මේ සමහර දේවල් අපි මේ ඇහැට ගෝචර වෙන්නේ නැති දේවල්, නුවණට ගෝචර වෙන්නේ නැති දේවල් තියෙන මේ මේ දුරකතනවල සම්නිවේදන සංඥාව. අපිට පේන්නේ නෑනේ. ඒ ඉලෙක්ට්‍රොනික කැමරාවකට හරි තරංගයකට හරි ඒක අහුවෙන්න පුළුවන්. නමුත් අපි ඇහැට පේන ස්වභාවයේ දෙයක් මෙතනින් එහාට යන්නේ නැහැ. අනේ මේ කටහඬම මේ විදිහටම එනවා. දැන් මේක මුල්ම ආරම්භ කාලේ මේ මිනිහගේ කටහඬ නෙමෙයි අනිත් කෙනාට ඇහුනේ ඉලෙක්ට්‍රොනික කටහඬක්. වදිනේ ඇහෙනෝ ඉලෙක්ට්‍රොනික කටහඬ ඇහෙනවා. දැන් ඉතින් ඒ ස්වරයෙන් ඒ හැඟීමෙන් ඒ විදිහටම ඇහෙනවා. අපි ඉන්ද්‍රයන් වලම මේ විශ්වාස කරගෙන මෙයා මුළු ලෝකයයි කියලා හිතාගෙන ඉන්න එක මෝඩකමක් කියලා දැන් තේරෙනවද? මෙයාගේ තියෙන්නේ මෙගාපික්සල් 500 ගානයි මේ ඇහේ තියෙන්නේ. කැමරාවක මෙගාපික්සල් ඔය 14ක් 15ක් ඔය තියෙනවා කියලා ඔය කියන්නේ නේ. කැමරාවේ මෙගාපික්සල් ගාන මෙච්චරයි කියලා ගන්න. ඇහේ තියෙන මෙගාපික්සල් 500 ගානක් විතර. ඒ කියන්නේ කැමරාව වගේ සැහැන ලොකුයි. හැබැයි මෙගාපික්සල් ඊටත් වැඩි ප්‍රමාණයේ කැමරා තියෙන ලෝකේ හදලා තියෙන. ඒ කියන්නේ ඇහැට අහුවෙන්නේ නැති දේ කැමරාව අල්ලනවා. එහෙනම් අපි මේ ඉන්ද්‍රියන් මහා ලොකු කරගෙන ලොකු වෙන එක කිසි තේරුමක් නැහැ. නිකන් අපි අර අපි දන්න පරාසය එච්චර නම් ඉතින් අපි ඒක ලොකු කරගන්නවා. නා සර්විස් සෙන්ටර් එකට වාහනයක් අරන් ගිහිල්ලා තියෙනවා. වාහනේ සර්විස් කරන්න මහත්තයෙක්. එයා කියපු කතාව මම මේ කියන්නේ. එයා ඉතින් ඉන්නවලු ලොක්කාගේ මගේ වාහනේ තමයි මේකේ තියෙන ලොකුම වාහනේ කියලා. හරි ජම්බියාගේ හිටියලු. හැබැයි යාගේ අලුත් හොඳම පෙජරෝ එකක්. නමුත් එයාගේ වාහනේ මේ 2015 එක. ඩිංගක් කියලා ඉන්නකොට හොඳට චන්දියාගේ බූස් කැලාවළු එයා පෙතෙන් 2016 ඔප්ෂන් එක. බූස් කැලම යාගේ හුලම් බැස්සනේ. කොලම්බස් එක දැන් එයා මට වඩා ලොක්කේ. අන්න ඒ වගේ අපි මේ බුද්ධියේ ඥානය තුලත් මේ අපිව ලොකු වෙලා ඉන්නේ අර විශිෂ්ට ධර්මයක් මුණ ගැහෙනකම්. විශිෂ්ට ධර්මයක් මුණ ගැහෙනකොට ඒ ධර්මයේ මෙතෙන්ට දෙනකොට ওই මමත්වේ හුලම් බයිනවා. ඔබම කැමති වෙන්න ඕන ඔබේ මමත්වේ හුලම් බස්සන්න. හැබැයි ඕක හීනමානය ඇති කරන එක, හැමෝටම ගරු කරන එක, පාපිස්සක් වගේ ඉන්න එක, ලද දෙයින් සතුටු වෙන එක, ඒ වගේ ගොන් වැඩ කරන්නේ. මටත් කිව්ව සමහර අය පාපිස්සක් වගේ ඉන්න කියලා නේද තියෙන්නේ. මම ඒක කවුද පාපිස්සක් කරගන්න කැමති මාවේ? මට හොයාගන්න ඕනේ යා කවුද කියලා. ආ එතකොට කවුරුත් නැහැ. ආ එහෙනම් ඕන්නේ නැහැ නේද? අර ඉන්නවනම් කෙනෙක් කියන්න බලන්න. ආස කෙනෙක්? අන්නේ ඉන්න ඕන. කල්පනා කරන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න. එහෙනම් මං කෝ අර බලු බෙට්ටක් ඔතල දෙන්නම් ඔය සතුටු වෙනවා. එහෙම නෙවෙයි සතුටු වෙන්න පුළුවන් දේ කරන්න. සතුටෙන් ජීවත් වෙන්න ඕන පසුබිම්ම බහදා ගන්න මේ. ලද දෙයින් කොහොම සතුටු වෙන්නේ? කවුරු හෝ මොකට කිව්වත් දන්න බුදුහාමුදුරු කියලා තියෙන ධර්මයේ තුල යහපත් දැහැමි මාර්ගයන් මාර්ගයක ලද දෙයින් සතුටු වෙන්න එපා කෙලවරටම හොයාගෙන යන්න කියලා. ඔය චූලාස්තිපදයේ කොම සූත්‍රවලදී එහෙම අපිට කියලා තියෙන්නේ මුල් අඩිපාරෙන් ඉතලා තීරණයකට ඉන්න එපා කෙලවරට හස්ති රාජයා දකින්න දුරම ගමන් කරන්න කියලා. ඉතින් අපිව අදාළ කරේ අර ගොන් කතා බාරගත්තනේ මොළේ වගේ අපි. ලංකාවේ දුබලයක් වුණා. පොඩ්ඩක් හොඳට කතා කරොත් එන්නේ. මේ පඬිතුයා වෙන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ පඬිතෙක් වෙන්න එපා කියලා නේ කියන්නේ. ඉතින් අපි මිනිස්සුන්ට කියන්න ඕන පඬිතුයා වෙන්න කියලා. අන්න ඉෂාෂා ඔයා මෙහෙම අදහස් කියන කොහොමද දෙන්නේ? තව ටිකක් දෙන්න, තව එකක් දෙන්න. තව ඩිංගක් කියන්නේ ඔයාගේ හොඳ අදහස් ටිකක් එයි. ඕක නෙමෙයි තව එකක් පිළිසුරක් දෙන්න කියලා අපි ඉල්ලන්න ඕන. මොකක් හරි එකක් කියන්න කියපු ගමන් විග්‍රහ කරන්නත් කලින් එයා පඬිතුයා වගේ කියලා. ඒකෙන් අපි මොඩේ වෙනවනේ එතකොට. ඊළඟට අපි පොඩි ළමයින්ට උගන්වන්න මොකද? කියන දේ අහන්න කියනවා. ඉතින් ওই මොඩ කතාව කියලා දෙන්නාම කවුරු හරි පාරේ මිනිස්සු එක්ක ඇවිල්ලා නතර කරලා පුතේ කාර් එකක් නගින්න කිව්වම ඔය නගල යනවානේ. කියන දේ අහන්න කියලා නේ කියලා තියෙන්නේ. ඊට පස්සේ වැඩි හිටියෝ කියන දේ අහන්න කියලා කියනවා. ඔය හොරෙක් හරි ඇවිල්ලා ඉවරලා අඬ ගැව්වාම යනවනේ දෙයියනේ. ඇයි ඉතින් වැඩි හිටියෙන්නේ වයස කීකෙන්නේ? ඉතින් වයසක කෙනෙක් ඇවිල්ලා අඬ ගැව්වෙ ඉතින් මං අහුව කියන දේ. ඒ වගේ මූණ කතා උගන්වන්න එපා. මේ සමාජයෙන් අපේ ඔළුවට දීලා අපේ ඔළුව නරක් කරලා විනාශ කරලා තියෙන්නේ අපේ මේ ඒ දැනුමත් එක හේතුවක් තමයි රටේ පිරිහීමට. බන කියනවා කියලා කරලා තියෙන විනාශ කරපු. හැමෝම නෙමෙයි ඉතින්. එහෙමත් එකක් තියෙනවා නැත්නම් ඉතින් රට බනවල මොකක් හරි යෝජයන් තරට හොම තියෙන්නේ. බනවල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අනිත් ආගමිකයෝ බන කොච්චර ප්‍රචාරය වුණා තකමැති නෑනේ. ඇයිනේ? උන් විනාශ කරන්නේ උන්මයි කියලා දන්න. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. අපි විනාශ කරන්න ඕනේ. ඒගොල්ලෝ විසින්ම ඉඩම කඩම ඕනේ නෑ, දරුවා මල්ලා ඕනේ නෑ, ඔක්කොම ඕනේ නෑ, ඌව ඕනේ නෑ කියලා ඒවා අනිත්‍ය එපායි කියලා ඌවා නිකන් කලකිරවල එපා කරවන්නේ ඒගොල්ලෝ. දැන් ඔබත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි ඉතින්. ඊට පස්සේ ඒව එපායි කියලා නැත්තර නැති වුණාද පස්සේ කාගේ හරි ගාව බැල මෙහෙ වරකම් කරන්න සිද්ධ වෙනවා. බලන් නිලා. දැන් මොලේ කලම්බල හොල්ලලා ගෑස් ගහලා අර වයර්බස් එකකින් අතුල්ලලා මලකඩ අරින් කතා දින්න සිද්ධ වෙනවා. දැන් ඔය තාම තට්ටුවක් එහෙම දාලා රාමු තෙල් දාලා පටන් ගත්ත විතරයි. ආ වයර් බස් එකකින් අපි නම් මම ගත්තේ නෑ. බොහොම ටික කාලයක් පොඩි වෙලාවක් තියෙන්නේ සංඥාසය. ගුවන් ගත වෙන්න ටිකයි තියෙන්නේ නේ කොහොම අඩු කාලයක් තියෙන්නේ. ඉතින් අද වැඩිලා ඒ නිසා උපරිම ප්‍රයෝජනෙයි ගන්න ඔබේ නොනට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන විදියට. අපි ටිකෙන් ටික නිර්වාණ ධර්මයේ ස්වභාවය, ලක්ෂණය, ගුණය සාගන 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 එනවා. නිවන සොයන්නට පුළුවන් ඇසක් අපි ළඟ නැතුව අපිට නිවන සොයාගන්නට බෑ. දැන් සියුම් ධර්මතාවයක් මේ ඉදිරියේ මොනව හරි තිබුණොත් අපි සුත්‍ර ජීවීෙක් වගේ හොයාගන්න අපිට උවමනා වුණොත් අපි කරන්නේ සුත්‍ර ජීවීන් බලන්නට පුළුවන් ඇසක් මුදලට හෝ හයරකට ගන්නවා අපි. අන්විෂය. නැත්තම් සුත්‍ර ජීවීන් බලන්න බෑ. ඒ වාගේ මගේ විශ්වාසය අපිට විශේෂ ඇසක් අවශ්‍යයි ධර්මය සාගන යන්න කියන. විශේෂයෙන් බැලිය යුතු නුවණක් අවශ්‍යයි. සියුම්ම පරිස්සමෙන් කල්පනා කරන ගුණයක් අවශ්‍යයි. හොඳ සිහිය, හොඳ ප්‍රඥා ගුණයක්, හොඳ වීරිය ගුණයක්, හොඳ ශ්‍රද්ධා ගුණයක් නේ. ඔය ශ්‍රද්ධා ඔව් ඒවා ඌමනයි කියලා කියන්නේ විරිය, සති, සමාධි, ප්‍රඥා, ධර්ම ඕන කියලා කියන්නේ ඇයි ඒ? මේ අන්විෂය හදාගන්න. අන්න ඒ අන්විෂය අවශ්‍යයි. මේ නිකම්ම මෙල්ලුමක් හදාගන්න මොලින් නිවන් දකින්න බෑ. හැමදාම ඔයගොල්ලෝ දන්න දෙයක් කියනවලු වැඩි ඔයගොල්ලෝ සන්තෝෂ නොදන්න පරාසයක් කියන එකනේ. මෙතන නෑනේ වා ඔයා පණ්ඩිතය වෙන්න හදනවා කියලා කියන්නේ නේද? පණ්ඩිතය වෙනවට කැමතිද අකමැතිද? කැමතියි. කැමති වෙනවනේ. මං හරි සන්තෝෂයි. මට වඩා දෙයක් කවුරු හරි කතා කරනවා නම් පණ්ඩිතය වෙනවා නම් ඉතින් සාමාන්‍ය ලෙස යුක්තිසහගත ලෙස සත්‍යවාදීව කරුණු කාරණා ඇතුව සාධාරණව පණ්ඩිතය වෙනවනම් මං හරි කැමතියි. ඒක අපි යගේ කරන දෙයක්. හැම තිස්සෙම අපි පණ්ඩිතය වෙන්න උත්සාහ කරන්න ඕන. පණ්ඩිතය වෙන්න ඔටුන්නක් වගේ වෙන්න මේ යටහත් පහත් පැවතුම් එපා. මම ආසනේ මට පේන්න ඕන මගේ ඉස්සරහා ඉන්න මිනිස්සුගේ උසස් විශිෂ්ට පැවතුම්, පුළුවන් නම් මටත් ආදර්ශයක් ගන්න පුළුවන් පැවතුම්, විශිෂ්ට පැවතුම් මට පේන්න ඕන. නිකන් යටහත් පහත් ඒව මට පේන්න ඕන. යම්බරේනේ එම් වුනේ හඬේ පෞරුෂයක් තියෙනවනේ, ගුණේ පෞරුෂයක් තියෙනවනේ, තීඳු තීරණවල පෞරුෂයක් තියෙනවනේ, හරියට නිවැරදිව සත්‍යවාදීව ක්‍රියා කරන ස්වභාවයක් මිනිස්යා ළඟ මට පේනකොට මට තේරෙනවා මේ මිනිස්යා ළඟ උසස් විශිෂ්ටතාවතුන් තියෙන කෙනෙක්. ඥාහරි ඍජු කෙනෙක්, නිවැරදි කෙනෙක්, ඍජුපටිපන්න කෙනෙක්, ඥායපටිපන්න කෙනෙක් කියන අර සංගුණ කෙනෙක් ළඟ පේනකොට යතහත් පහත් පැවතුම් ඇති බවද නොවේ උසස් විශිෂ්ට පැවතුම් ඇති බවද මේ වැරදි විදියට මේ පරිවර්තනය කරලා තියෙනවා. ඔව් කවුද පහත් කරගන්න කැමති? කවුද පහත් වෙනවට කැමති? එහෙම කැමති යම් කෙනෙක් ලෝකේ ඉන්නවනේ ඒ මිනිස්සයා විතර පහත් කෙනෙක් තව නැහැ. තමන්ගේ සේවකයා තුලින් උනත් නිවැරදි ආමුපුතෙක් හරි බලාපොරොත්තු වෙන්න ඕන යතහත් පහත් පැවතුම් දෙන්නේ උසස් විශිෂ්ට පැවතුම් මේ මිනිස්සයට පුළුවන් නම් මගේ ව්‍යාපාරයේ මේ දුර්වලතාවයක් පෙන්නන්න නේද? ඒ තරම උසස් වෙන ශා නියමයි නේ අප්පු නියම අදහසක් දුන්නේ දාගොඩෙන් මම අනා ගන්නවා අප්පුගේ අදහසෙන් තමයි මම ගොඩ ගියේ අප්පුටත් පරිවැටි වෙන්න සමහරලාට මිනිහා මැනේජර් කරන්නත් ඉතින් කරනකොට මිනිහා හොඳයි කියලාද? එහෙම පෙන්නන්න ඕනේ ඒක. පහත් පැවතුම් නේ උසස් විශිෂ්ටතාවට සියලු දෙනාම පෙන්වන්න ඕන උසස් විශිෂ්ටතාවට. ඉතින් අපේ මේ මනස පහලට දැම්මට පස්සේ තමයි අපි තාම බිඳුවට වැටිලා අපි මේ මේ බාල පුලේ මට්ටමට අපේ මනස හැදුවා. අපේ ඉන්න මෝඩ සංඝයා වහන්සේලා සමහර අයයි ඉන්න ගිහියෝයි ගුරුවරුයි කියන අයයි වංශ පරම්පරාවෙන් එන ඥාති කට්ටලේ. අපේ රටේ මේ මහ බුදුම දෙයක් තියෙන එක. වාහනයකින් හරි ගියොත් එහෙම හයියෙන් හුස්මක් අල්ලලා අහන්නේ මේ වාහනේ හාමුදුරුවන්ගේද? නෑ අනේ මගේ නෙමෙයි මේක, අපේ මේ දායක මහත්තයගෙන් ආහාරයකට මේ ඒ දවසේදී ඉල්ලන් ආවේ, දැන් හැන්දාවට ගිහින් දෙන්න ඕන. ආ එහෙනම් කමන්නේ මං හිතේ හාමුදුරුවන්ගේ කියලා. සාබුදාර මනුස්සය හුස්ම හිර වෙලා මැරෙනවා. ඉතින් ඒ නිසා කරේ තියෙන මාළි හරි ඇහුවොත් මේක ඔයාගේද මාළි? නෑ නෑ මම මේ අල්ලපු ගෙදර එක්කෙනාගේ දන් ආව හදිස්සියේ ඇන්දවට ගිහින් මේක. අර මනුස්සයගේ හිත සැනසෙනවා. එමකො සංවර්ධනය දියුණුව ඇලර්ජි. එයා දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. අර අපායෙත් වර වහලක් නැහැ කියනෝනේ ලංකාවේ සෙට් එකේ ඉන්නේ කි. ඕ ඒගොල්ලෝම උඩට යන කෙනා හදලා ගන්නවලු. ඉතින් දාලා තියෙන කාටුන් එක ඒක නස්සන කාටුන් එක අපරාධ කියන්නේ නෑ ඒක ආයිසු. ඒසයි ඒ සෙට් එකේ ඉන්නේ මේගොල්ලෝ. එතන ඉන්නේ ඒ සෙට් එකේ නෙමෙයි. මම ඒක පිළිගන්න ඉන්නව නම් ඒගොල්ලෝ හැදෙන්න ඕන. ඒක නෙමෙයි ඒගොල්ලෝ නෙමෙයි එහෙම නොවෙන්න ඕන. ඉහළටම යන්න උදව් කරනවා. ඉහළටම යන්න උදව් කරනවා. අපිත් ඉහළට යනවා. අනිත් කෙනත්වත් ඉහළට යන්න උදව් කරනවා. ඉහළට යන මිනිස්සෙගේ හැටි තමයි. ඔබේ සියලු වැරදි නිවැරදි කරගැනීමට හොඳම අවකාශයක් උදා වෙන පොඩි වෙනස්කමක් ඇති කරන සිද්ධාන්තයක් කියනවා. මේක ප්‍රායෝගික කරන් හැමදාම ඔබේ ජීවිතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යයි. ඔබ හැමදාම සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. සියල්ල නිවැරදි වේ. බල මීට වඩා අහන්න පටන් ගන්න. එයි සතුටෙන් ඉන්න බන වුන. අධ්‍යක්ෂින් දින අය දන්නවා අඩි ගහලා සතුටු වෙන්න බෑ. වැරදි වැඩ කළා සතුටු වෙන්න බෑ. නේද? හිත අපිරිසුදු කරගෙන සතුටු වෙන්න බෑ කියලා දන්නවනේ අධ්‍යක්ෂින්. ඉතින් එන හරියෙම කරන්න සිද්ධ වෙනවා. එහෙනම් පුළුවන් තරම් සතුටෙන්ම ඉන්න උත්සාහ කරන්න. අනිත් අයටත් කියන්නේ තරහෙන් ඉන්න නෙමෙයි, කුප්පගෙන ඉන්න නෙමෙයි, සතුටෙන්ම ඉන්න උත්සාහ කරන්න. එච්චරයි. සියල්ල නිවැරදි වෙන, සියල්ල ජීවිතේ චේන්ජ් කරන, වෙනස් කරන චේන්ජින් පොයින්ට් එක. සතුටෙන්ම ජීවත් වෙන උත්සාහ කරන්න. දුකෙන් ජීවත් වෙන්න, කනස්සල්ලෙන් ජීවත් වෙන්න, පීඩාවෙන් ජීවත් වෙන්න නෙමෙයි. එතකොට ඔබේ මනස හරිදීම හොයාගෙන යයි සතුටෙන් ඉන්නේ කියලා. හැබැයි ඉතින් වැරදිලාවත් ඉතින් මිනිස්සෙකු අසාරේ සාර මතිනෝ වෙලා තිබුණොත් ඉවරයි. මේ මිනිස්සේ සතුට කියලා ගත්ත වැරදි දෙයක්, අසර දෙයක් ගත්තොත් ඉවරයි. ඉතින් සාරංශ සාරතෝ නැත්නම් සාරංශ අසාරතෝ. සරු දෙයම සරු විදියට ගන්න, අසරු දෙය අසරු විදියට ගන්න. සැබවින්ම අපිට සතුටෙන් ඉන්න පුළුවන් කොයි විදියටද කියලා තේරුම් ගත්ත කෙනා හරියට මේක ක්‍රියාත්මක නැත්තම් ඉතින් වරදව ගත්ත කට්ටිය හිතයි සතුටින් ඉන්නවා කියන්නේ මේ අපි කරන වැඩ ටික වෙන්නේ නැති කියලා. ඕගොල්ලෝ කරන වැඩ වලින් සතුටින් ඉන්න බෑ. මේගොල්ලෝ කරන වැඩ වලින් ඉන්න පුළුවන්. මන භාවනා කරනවා, මන පොතපත බලනවා, දහම් පොතපත අනිත් අයට බෙදා දෙනවා, දන්න විදියට ධර්ම කරුණු බෙදා හදා දෙනවා, කටයුතු කරනවා. කාරි වටිනවා. ඉතින් අපේ මේ රටේ ඉන්න අපේ ඉන්ද්‍රාණ මෑණියන් වහන්සේ බොහොම ධර්මයට ලැබි කෙනෙක්. ගොඩාක් දෙනෙකුට ධර්මය කියා දෙනවා. මහන්සි වෙනවා. බොහොම කැප වෙන්නේ මේ කටයුතු කරන මේ පුතාලා සියලු දෙනා. ඒ වගේම මගේ එක දේශනයක් අහලා අපේ කමල්නාදන් මහත්මයා හඳුළු වඩින්න කියලා කිව්වා. මම ඉතින් ගොඩාක් අය ඇවිල්ලා කියන හැම රටටම වඩින්න කියලා, නිකන් වචන විතරයි වැඩේ කරෙන්නේ ඔය. මම ඉතින් ගලන් ගත්තේ නෑ මේ වැඩේ සාර්ථක කරලා. අද අපි ධර්ම සාකච්ඡාවක් කරනවා. ඉතින් මේ අතන්ට ඒ කරන වැඩවලින් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්නටය. නැවත නැවත මෙනෙහි කරද්දී සතුටක්ම ඇති වෙන දෙයක් කරන්නටය කියලා බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. හොඳයි, ඊළඟට අපි එන පියවර තමයි අතහැරීම. ප්‍රධාන මේ බෞද්ධයා ළඟ තියෙන අභියෝගාත්මක ගැටලුවක් ඉදලා තියෙන ප්‍රශ්නේ. කෙලින්ම එතෙන්ට අපි තියන්නේ ඒකේ තියෙන මලකඩ යවන්නයි හදන්නේ. ඒ අතහැරීම කියන සිද්ධාන්තය අපි ගත්ත විදිය වැරදි පැති තියෙනවායි කියන එක මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක පෙන්වන්න දෙපාද අනිවාර්යෙන්. මොකද කිසි කෙනෙක් හිතන්න එපා මේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්මයවත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නිරෝධ ඒ සත්‍යවත් ආර්ය අෂ්ටාංග මාර්ගයත් අපි රහතන් වහන්සේලා නෙමෙයි. අපි හැමදාම මේ දේවල් බොහෝම දැහැමිසිතින් බොහෝම සද්භාවයෙන් සාකච්ඡාවට ගත යුතුයි. දවසින් දවස අපි සංවර්ධනය ගේ යුතුයි. මගේ දේශනාව එකම දේශනාව දෙපාරක් අහනකොට එයා දෙවරක් ඉහළට යනවා. මේ කියන්නේ මේ අහන මහත්වරු කියන්නේ. හාමුදුරනේ මම ඔබ වහන්සේගේ දේශනේ දෙපාරක් කරුවන් දෙපාරක් ඉහළ යනවා, තුන් පාරක් කරුවන් තුන් පාරක් ඉහළට යනවා. ඒ කියන්නේ තුන්වෙනි වතාවේදී මම අර පළවෙනි වතාව වගේ තුන් ගුණයක් ඒ කාරණේම ගැඹුරින් අවබෝධ කරගන්න කියලා. ඒ නිසා අපි හිතන්නේ පොකෝ කියලා අපි දන්නවා. සාමීගේ නිරන්තරයෙන්ම අර හැම්බ්‍රේක් අදින් නිකන් ටයර් කරගෙන දෙන්නේ. ඉස්සරහට යන්නේ. හරි මාර්ගෙ ඉස්සරහට යන්නේ. ඉස්සරහටම යන්නේ. මොකද අපි තෝරන්න හදන්නේ අතහැරීම ගැන. මම ඉස්සෙල්ලා හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ මාය අපේ පෞලේ අය අපි නිවැරදි කරගන්න ඕනේ. හැබැයි මමත්වේ පොඩ්ඩක් ඉතින් ලැජ්ජ වෙනවා මේ ඒක වැරදි කියලා කිව්වොත් නේ නිකන්. මටත් ඒ කාලේ තිබුණ හරි ප්‍රශ්නයක්. මං කෙලින් ප්‍රීස් නැදේම ප්‍රශ්නයක් අහන්නවත් නැහැ. මොකද හේතුව ඕක වැරදි කියපු ගමන් මගේ කාඩ් එකට හරි නෑනේ. කාඩ් කොඩු වහ බලන්න අඳුර කෑව මගේ කාඩ් එක. එහෙම කාඩ් කෑවීමක් මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි ඔක්කොම හරියට දන්නේ නැහැ. අද මගෙද මම මොකුත්ම දන්නේ නැහැ. මොකද දන්නේ නැති ගම මේ සැපයි. දන්නේ නැති. ඉතින් මන් දන්නේ නැහැ කියන්නේ එක තැනක ඉඳලා තව කෙනෙක් දන්නේ නැහැ කියන්නේ තව තැනක ඉඳලා කියන කසතන්. ඒක වෙනම කතාවක්. හොඳයි. මොකද කොහොමද ඔබ බුදුදහමේ කියන අධහැරීම තේරුම් අරගෙන සිටින්නේ? නේ විවිධ වචන වලින් කියන්නේ ඒක උඩ ලස්සනයි. හැමෝගෙම අදහස් එක ගත්තාම අපිට යම් කිසි සම්පින්දනය කරලා මොන්තරක දේන මොකද්ද කියන්නේ බලන්න. අතහැරීම කොහොමද ඔබ සිද්ධ කරන්නේ?
අල්ලා නොගෙනී සිටීම.
අල්ලා නොගෙනී සිටීම. තව
අතෙන් මෙතන පරිඳහන
දේව ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේව අතහැරමින් ඉන්නවා. තව ආසා කරන්න ඈ දානෙන් අතහැරීම පුරුදු කරනවා. මොනවද දන් දෙන්නේ? කඩලට මුං ඇට
ඈ
තමා සතු දේ. ඇයි තමා දන් දෙන්නේ නැද්ද කවුරු? තමා අතහරින් තමාහ සමස්ත අතහැරීම කරන්නේ නැද්ද? ඔව් තමත් අතහරිනවා. මමත්යත් අතහරිනවා. මමත්යේ සතු දේ නෙමෙයි මමත්යත් අතහරිනවා නේ. ආ හන්දයි තව බලමුකෝ. කොහොමද ඔබේ අතහැරීම වර්ධු කරන්නේ? තණ්හාව නැති කිරීමෙන්. කොහොම තණ්හාව නැති
කරන්නේ?
දැන් තණ්හාවෙන් කොච්චර නැති කරලා තියෙනවද? කොච්චර තණ්හාව තියෙනවද? මොන කෑව වැඩේ? හරි මේකට කියන්නකෝ. කොච්චර පින් පිරෙලා තියෙනවද? තා කොච්චර පින් පුරන්න තියෙනවද? පිස්සු ඇදෙනවා නේ. ලිමිට් එකක් දන්නේ නැහැ. එයාගේ ඉලක්කයක් නැහැ. මේ රේඛාවක් නැහැ. දත්ත ලේඛනයක් නැහැ. ව්‍යාපාරය හොය යනවා. අයවැය ලේඛනේ නැහැ. තේරෙනවානේ දැන් අපි අත හරිනව නෙවෙයි අත හැරීමක් වෙනවා ධර්ම මාර්ගයේ අත හැරෙනවා තව බලනවා කැමති දේ අත හැරීම තව කොහොමද ඔබේ අත හැරීම ඔබ පුරුදු කරන්නේ හැමෝම අත හැරීම පුරුදු කරන්න ඇතිනේ මම නම් නැහැ කියලා කියන්නේ අත හරින්නේ නැහැ කියලා ඒක සමක් නැහැ කියන්න බලන්න හා සිත අකමැති දේවල් අතාරිනවා නෑ පුරුදු කරනවා සිත අකමැති දේවල් පුරුදු කරනවා එතකොට හිතෙන් අතහැරෙනවා හා අකමැති දේවල් වලට යොමු වෙනවා එපයි කියන දේවල් කරනවා ආරූප ලක්ෂණ රූපයක් තියෙනවා කියමු ඒකට ඇලෙනවා කියමු ආ ඒකට මලමිනියක් මතක් කරගන්නවා හා ඒ වගේද ප්‍රතිවිරෝධය ප්‍රිය නම් අප්‍රිය එහෙම ඈ මාත් එක කතා කරලා තියෙනවා මේ ප්‍රසවහ නාරි වෛද්‍යවරේ ඉතින් එතුමා කිව්වා සායනන්ද මම ඉතින් මේ හැමදාම ඉතින් ඔය ශේත්‍රයේ ඉන්න වැඩ කරනවා ඉතින් මං හැමදාම ඉතින් අර වෙන මහත්තුරුට වැඩි මම හැමෝගෙම මේ බලන්න ඕන නොබලන්න ඕන ඔක්කොම දැක්කම ඒත් එපා වෙන්නේ නැහැ නේ කිව්වා හැමදාම මේක කුණු ගොඩක් මේක ජරා ගොඩක් මේක මේ මල මුත්‍රා ගොඩක් මේකේ තියෙන්නේ කියලා හැමදාම දකින්නවා කිව්වා මම ළමයි කොච්චර හරි ගන්න ඉතින් ළමයි වෙන තැනකින් උපදින්නේ නැහැ නේ හැමදාම ගන්නවා කිව්වම ඒත් මේ හිතේ තියෙන මේ පීඩාවල් එහෙම නැතිින්නේ මේ කියන්නේ ප්‍රවහනාරි වෛද්‍යවරේ මම නේ මිනිහා ඕපන් එකේ කිව්ව එක ලොකු දෙයක් නේද ඔව හරියටම ඉන්න දෙයක් නෙමෙයි ඊළඟට මම මොචිරේකට ගියා බලන්න මොචිරේකට ගියාම ලංකා පොලිස් මොචිරේ බලන්න දෙනවා ස්වාමීන් වහන්සේලාට දෙනවා ඔන්නම් ගිහිල්ලා බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එනයිට යන දෙන්නේ මෙයා පැත්තේ එක්කෙනා ඇහුවා මේ ඒ තා කෑලි කීයක් තියෙනවද කියලා මම බැලුවා මොකද්ද කෑලි කිව්වේ පස්සේ බලනකොට මේ එක්කෙනෙක් හොඳ ෆැමිලි එක කාන්තාවක් තව එක්කෙනෙක් මේ ග්‍රාම සේවකයෙක් කියලා ඔව් ඒ වගේ තනතුරක් මක් හරි දුන්නා මේ කැලි දෙකක් තියෙනයි කිව්වා ගෑනු කැලියද පිරිමි කැලියද කියනවා ගෑනු කැලිය එකයි පිරිමි කැලිය එකයි මදක දියාගන්න මෝචරේ දිත් ඔයගොල්ලෝ කැලිය ඔයගොල්ලනේ අපි ඔක්කොම කැලිය නේ අපි ගියත් කියයි ආමුදුරු කැලලක් තියෙන්නේ වෙල්ල කියලා ආය නැයි ඉතින් ඔයලු කොණ්ඩ ගන්න දෙයක් නැහැ ඔයගොල්ලේ මොලේ අයින් කරන්න කියලා ගියා දැක්කා ඈ ඊට පස්සේ ඉතින් මේ මිනිස්සු ඉතින් කපාගෙන 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 ඉතින් අනේ ඒක වඩුමඩුවක් විතරයි. ඒ මොචිරි වැඩ කරන මිනිහට කලකිරීම සංවේගය සන්තාපයක් නෙමෙයි ඉතින්. අපේ ලොකු දුර්වලතාවයක් තමයි මේ අපේ තියෙන මේ කෙලෙස් සංසිඳවන්න දුරු කරන්න මේ මේ අසුබය බැලුවාම මලමිනී බැලුවාම වෙගිරිනේව බැලුවාම මේ එහෙම මේකේ පණුව ඉන්නවයි කියලා දැක්කහම එපාවේ කියන මානසිකත්ව ඒක තනි කර මිත්‍යාවක් බොරුවක් අවිද්‍යාවක් ඒක වෙන්නේ නැහැ එහෙනම් ඉතින් ওই සුහුම් පිටින් ඉන්න මිනිස්සු හැමදාම මලමිනී දකින්න එකේ උතුරන එකේ මේ මිනි කපන එකේ එපා වෙන ඒ මිනිස්සු විතර නරකයි වෙන කවුරුත් නැහැ සමහර වෙලාවට පුදුම විදියට බී ගත්ත ගමන් නේද මොචිරිකාරයෝ හරි සරුත්තුයි විකෘති වෙන්නේ ජීවිත අවබෝධයක් ඇති කරගන්න නැහැ මොකද ප්‍රඥාව නැහැ ඒක මහ මහ අවිද්‍යාවක් අපේ මේ මේක ඇතුලේ තියෙන්නේ මේ ජරාවේ කියලා දැනගත්තයි කියලා අපේ මනස සුවපත් කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා මතයක් තියෙනවා නම් ඒක පරම අවිද්‍යාවක් ඒක ලෝකේ කවදාවත් හැමදාම දැක්කනේ මිනිස්සු ඒක වෙන්නේ නැහැ ඒක එහෙම වෙන්නේ නැහැ මේ සත්‍ය අවබෝධයේ වෙනම විශේෂ ධාරාවක් ගැඹුරු විද්‍යාත්මක න්‍යායක්. ඒ සත්‍ය ඥානනය කරගන්නව ඇරෙන්න මේ හැඟීමක් වර්ධනය කරලා අපිට නිවන් දකින්න බැ. මං හිතුවා එහෙම ওই කාලේ මමත් මලමිනියට තියාගෙන අට්ටි අට්ටි ගගා හිටපු කෙනෙක්. කොටින්ම කියනවා නම් බොහෝම ජනප්‍රිය මේ මට අට්ටික සංඥාව දිගට වඩන්න උවමනා වුණා ඒ කාලේ. මේ සත්‍ය අවබෝධයට කලින් සත්‍ය අවබෝධ කරගන්න යන ගමන් මට ඉතින් ඇත්තටම මිනි ඔළුවක් අවශ්‍ය වුණා. මම ලංකාවේ ජනප්‍රියම තියෙන නෝම් පිට්ටනකට ගියා. ගිහිල්ලා මං ඇහුවා මේ මිනි ඔළුවක් ගන්න පුළුවන්ද කියලා. සෝ පිට්ටනේ ගොඩ දාන්න ඕනේ වලවල් ආරනවනේ. ඌ ගන්න පුළුවන් කිව්වා. හරිය ගියා. ඌවා ඔළුවක් 150ක් වෙනවා කියලා. මිනිහා දෙකක් අරන් ආවා. දෙකක් අරගෙන ඇවිල්ලා කිව්වා 50ක් ඩිස්කවුන්ට් එකක් දාලා 150ට දෙන්නම් කිව්වා දෙකම. මං ඇහුවා මේක බෞද්ධ ඔළුවක්ද ක්‍රිස්තියානි ඔළුවක්ද මුස්ලිම් ඔළුවක්ද කියලා. මිනිහා කියනවා ඒක නම් හරියට කියන්න බෑ කියලා. දැන් ඔළුවෙන් හොයන්නත් බෑ මට මේක මුස්ලිම් ඔළුවක්ද ක්‍රිස්තියානි ඔළුවක්ද මුස්ලිම්. කවන්න කොහොම හරි අට්ටික සංඥාවනේ වැදෙන්න ඕනේ. ඔළුව හැබැයි ජනප්‍රිය කෙනෙක්ගේ හොඳ මේ පොසත් චරිතයක වෙන්නේ නැති මොකද ඒ හරිය සාමාන්‍ය වලලාන්නේ ඒ වගේ අය. මොකද සාමාන්‍ය කෙනෙකුට වලලාන්න බෑ ඒකේ. මේ ඉතින් ඒක නිසා මේ බෝසත් කෙනෙක්ගේ ෂුවර් එකට එන්න පුළුවන්. ඉතින් මම අරගෙන ගියා අරගෙන යනකොට කිව්වා ඔය පැත්තේ යන්න බෑ චෙක් කරනවා මේ පැත්තේ යන්න ආයෙත්. දැන් මම මේක දාගෙන යනවා බෑ කිව්වේ බස් එකේ. දන්නවනම් බස් එකේ වෙලිස්සු බය වෙනවා. අරගෙන ගිහින් ඉවරලා මම බස් එකේ කරපු වැඩේ හාපික් දාලා වින් දාලා මේ රසායනික වර්ග ඔක්කොම දිනේම දාලා අරක තැම්බෙන්න තිබ්බ මේක පිහදාලා ගන්න බෑ නැත්නම් විස බීජනේ කියලා. පොඩි හාමුදුරු කෙනෙක් ගිහිල්ලා ඔය බකට පොඩි හාමුදුරු පොඩි අත දෙරලා දීවා. ඇයි මේ බකට ඇතුලේ මිනි ඔළුවක් තියෙනකොට වැඩි සෝදින බකට එක. ඉතින් මං කර වැඩේ අර රසායනික වර්ග දාලා හාපික් එහෙම දාලා ඕවා මැදලා 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 හරි ගස්සලා ගත්තා. මේ හරි ගස්සලා අරගෙන ඉතින් මගේ ඇලේ අනිත් පැත්තේ දකුණු පැත්තේ අර කෙලිබෙයා තියාගන්න පැත්තේ අරක තියාගත්තා. තියාගෙන යාගේ දිහා බලලා බයි කියලා නිදාගන්න බෑ. මේ තමයි කියන්නේ මේ නිවන් දකින්න දෙවිච්ච පිස්සුව. මම මේවා යම් යම් දේවල් විශ්ලේෂණය කරනකොට නිකන් මේ කාමසුගල්ලි ගාන යෝගේ ඉඳන් කියනවා නෙමෙයි විද්‍යාත්මක න්‍යායක් කියලාගෙන අත්කිලමතාණු යෝගෙත් වැඩක් නැහැ. කාමසුගල්ලි ගාන යෝගෙත් ඕනේ නැහැ. ඒක මේ පිටින් ගන්න මෝඩකමට ඕක මහා ගැඹුරු ධර්මයක්. අර බස්වග මහණුන්ටනේ ඔබ කියන්නේ නේද? ඉතින් යාළඟ තිබිච්ච කාමසුගල්ලිකා නියෝගෙ මොකද්ද? ඉබුත් තිබුණේ නැහැ. යාළඟ ළඟ අත්ති කිලමතා නියෝගෙ තිබුණෙත් නැහැ. අය දෙකම තිබුණා. මිනිස්සු ළඟ ඒ දෙකම තියෙනවා. මේගොල්ලෝ ළඟ අත්ති කිලමතා නියෝගය තිබ්බා. බාහිර මිනිස්සුන්ගේ කාමසුගල්ලිකා නියෝගය තිබ්බා. ඊළඟට මේ ඒක බාහිර සිද්ධියක් නෙමෙයි. ඒක අපි මුලින් මේ පෙනුමෙන් දැක්කට මේ පස්වග මහණුන් මේ අත්කිලමතාන යෝගීක ඉන්නවා බාහිර මිනිස්සු කාල බීලා බඩ පුරවගෙන ඉන්නවා කියන එක ඒක බාහිර සිද්ධාන්තයේ කාමසුකල්යන යෝගී සහ අත්කිලමතාන යෝගී ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. මනස තුල පවතින දෙයක් තියෙනවා. සංඥා පද්ධතිය තුල අපි ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හරි වැරදි සුභ අසුභ වශයෙන් ගන්න කාමසුකල්යන යෝගී සහ අත්කිලමතාන යෝගයක් තියෙනවා. ඉතින් ඕක කොච්චර හරි වැඩ වැඩා ඉන්නකොට ඉතින් මට ඇස්සෙන්ම අර පිළිකුල ගොඩක් වඩපු අය තියෙනවා. ගොඩාක් පිළිකුල වැදුවොත් වමන යනවා. වමනට එනවා
නේ?
එහෙම නේද? ඒ අත්දැකීමෙන් කියන්නේ. මම අත්දැකීම තේ වමන ගිහිල්ලා තියෙනවා. පිළිකුල වැදුවොත් එනවා. ඒක තමයි හැටි. එතකොට වමන කර කර ඉන්න මිනිස්සු ඉද්ද උන්නේ. අපි පින්නතුනේ තරුණ ජීවිතය හරියට සංසාර පුරුද්දට මොනවා හරි ශාල භාවනා ක්‍රම එන්නේ ඔය කොහොම හදාරන්න පෙළඹීමක් අපි තුල ඇති වෙලා තිබුණා කොහොම හරි. ඉතින් මෙන්න වැඩුවා ඊට පස්සේ භාවනා අවසන් වුණා. ඊට පස්සේ මං කර වැඩේ ඒකේ මල් පොකුරක් ගහලා ඔළුවේ ඒක අයින් තියාගත්තා. දැන් මගේ කුටියට කවුරුත් එන්නේ නැහැ. ඇයි ආනන්ද මේ අයිනකින් මිනිහ ලෝකු තියාගෙන ඉඳා ගන්නවා කාගේ කද්ද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරු කෙනෙක් කිව්වා ඌයි විසේ බීජ ඕවා පිස්සු වැටෙන වැඩ ඌවා තියාගන්න එපා කියලා කවිසි කරන්න කිව්වා. දැන් මංගල වැඩි ෂොපින් බෑග් එක දාලා කරකවල මෙහෙම කළා අල්ලපත්තට ඉතිහාසෙත්. ඒක පාළු පිටේනිය. ඔය කවුද කාරේ සුද්ධ කන්නේ ඔයච කොහොමද කරුසියා? එක පොලිසියෙන් ඇවිල්ලා පරීක්ෂණයක් ගන්නවා. මොකද වෙන්නේද? උනේ කියලා. ඉතින් ඔන්න ඔය විදියයි සින්නතුනේ මේ අපි අසුවේ වැඩි මේ තියෙන ප්‍රතිඵල. ඉතින් ඒවයි කිසි තේරුමක් නැති වගේ තේරුම් කරගත්තා. නිර්වාණ ධර්මය කියන එක සංඥාවක් හැටියට ගන්න බෑ කියන එක මම ඊයේ දේශනේ මතක් කරා. අහසේ සතහන් නැත, නිවන සතහනක් වශයෙන් නැත. ශ්‍රමණයා කියලක මෙතෙන්දී අර්ථ විවරණය කළේ නිවනට. එහෙනම් ශ්‍රමණයා කියලා බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නිවනට. පුජ්‍යලේකුට නෙමෙයි. ශ්‍රමණයා කියලා කියන්නේ නිවනට. එහෙම නැත්නම් අනිත් අයට කියන්නේ ශ්‍රමණ වේශධාරීන් කියලා නේ. ශ්‍රමණ මනස අවබෝධ කරගත්ත කෙනා, මනස දුරු කරපු විමුක්තියටපත් කරපු කෙනා තමයි ශ්‍රමණ. අපි ඒක තේරුම් ගන්න විදිහට කරමු. මනස ශ්‍රේය කරනවා කියන්නේ මනස සංසුන් කරපු කෙනා, අවබෝධයටපත් කරපු කෙනා. චේතෝ විමුක්තියට පත් වෙච්ච එක. මම ඔයත් අල්ල ඇලෙන්න කියන්නේ නැහැ, ගැටෙන්න කියන්නේ නැහැ. ඔය දෙකම එක ගැටෙන්න ගොබුලුවන් නම්. ඔය දෙකම ප්‍රතික්ෂේප කරන්න. ඊට පස්සේ එහෙනම් අපි මොකද කරන්න ඕන කියලා. ආන්න විශේෂ ක්‍රියාවලිය, ආන්න නිවම්මග, ආන්න විශේෂයෙන් සිටින, ආන්න නව දර්ශනය, ආන්න නව මග. මොකද්ද? ඇලීමක් නෙමෙයි, ගැටීමක් නෙමෙයි, විශේෂ දෙයක් මම හොයාගත්තා. ඊට පස්සේ ඒක නම් අපිට තේරෙන්නේ නැහැ. තේරෙන එකක් හැටියට කවදාවත් හොයන්න එපා නිවන. නොතේරෙන එක තමයි නිවන. නොතේරෙන එක තමයි නිවන. ඇයි? නිවන අවේදිතයි. වේදිත නම් තේරෙනවා, අවේදිත නම් තේරෙන්නේ නැහැ. කන්සි උදාහරණයක් දක්වන්න පුළුවන්. අපේ නිින්ද, අපි දැන් පැය 4ක් 5ක් හරි 6 7ක් හරි ඊ රාත්‍රියේ නිදාගත්ත. බලන්න නිින්ද ගියපු කාලේ ලංකාවේ හිටියද දන්නේත් නැහැ, ඕමාන් හිටියද දන්නේත් නැහැ, බිම හිටියද දන්නේත් නැහැ, උඩ හිටියද දන්නේත් නැහැ, තමන් ස්ත්‍රියක්ද දන්නේ නැහැ, පුරුෂයෙක්ද දන්නේ නැහැ, හාමුදුරු කෙනෙක්ද දන්නේ නැහැ, වයස කීයද දන්නේ නැහැ, ජොබ් එක මොකද්ද කියලා දන්නේ නැහැ. අගේට නිින්ද ගියා. අනේෂෝ අවදි වෙච්ච ගමන් තමයි කංකරච්චල ඔක්කොම එන්නේ. තමන් දීපු සංඥාවේ හැටියට සංඥාව තමන්ට වද දෙනවා. තමන්ගේ සංඥාව තමන් පෝෂක් කරගෙන ඉන්න විදියට කර්ම බලවේග විපාකවල හැටියට එක්කෙනෙක්ගේ මනස හිනා වෙදී තියෙනවා, තව එක්කෙනෙක්ගේ මනස ආදාදා තියෙනවා. තව එක මනසක් බයෙන් ඉන්නවා, තව මනසක් සතුටින් ඉන්නවා. හැබැයි නිදාගෙන ඉද්දි තමයි අනේ පොඩ්ඩක් හරි සැනසෙන්නේ. ඒකනේ මිනිස්සු නිදාගන්නත් කැමති. ඔව්. පැලෙන්ට කන් නිදා ගන්න ඕනේ. මොකද නිරෝධ සමාපත්තිය වගේ නේ. නිරෝධ සමාපත්තිය තමයි ලක්කන්න තියෙන්නේ. ඇයි? බෙදන්නේ, විභජනය කරන්නේ නෑ. නිර්වාණ මාර්ගය තුල පුජ්‍යලත්ය ප්‍රහාණය කරන මාර්ගයෙන් යනකොට මෙන්න මේ අපූර්ව දේ. ඒ නිසා අතහරින්න තියෙන්නේ හේතු දක්වල නෙමෙයි. හේතු දක්වා අතහැරීම බුදු දහමේ අතහැරීම නෙමෙයි. අපි අතහරින්නේ මේ වීදුරු පරණ නිසා ඕන්නේ. මේක පිළිකුල් නිසා ඕන්නේ. මේක ගඳ නිසා ඕන්නේ. ඔක හේතු දක්වා අතහැරීමනේ. ඔක සාමාන්‍ය මිනිස්යාගේ අතහැරීම ක්‍රම වේදය. ආර්ය ශ්‍රාවකයාගේ අතහැරීම ඔහොම නෙමෙයි. ආර්ය ශ්‍රාවකයා අතහරින්නේ පංච උපාදානස්කන්ධය මිස බාහිර ගෝචර ධර්ම නොවේ. සාම වටින අසල තනක් කිය කිව්වොත් මතක තියාගන්න. සියල්ල ගෝචර කරගන්නා වූ ක්‍රියාපද්ධති පහට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන යමක් ග්‍රහණය කරන්නට පාවිච්චි කරන අඬුව. මේ අතින් යමක් අල්ලන්න පාවිච්චි කරන ඇඟිලි ටික වගේ. එතකොට මේ ඇඟිලි පහ පිළිබඳව අවධානය යොමු කළා අල්ලන එක ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ කිව්වේ සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ මහණෙනි ප්‍රශ්නේ තියෙන අතර නෙමෙයි. ප්‍රශ්නේ තියෙන මෙතන. හොඳද? පංච උපාදාන ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර ඔබ මෙන්න මේ පහ දුරු කරන්න වටේම රූප තිබුණත් වටේම ශබ්ද තිබුණත් වටේම ගන්ධ තිබුණත් වටේම රස තිබුණත් වටේම ස්පර්ශ තිබුණත් වටේම මොනතරම් සිතුවිලි පහළ වෙන දේවල් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි පංච උපාදාන ස්කන්ධය මිලිඟුවක් කොට ප්‍රත්‍යක්ෂ කොට අත්හැර දැමුවා. අසරු දෙයක් නිසරු දෙයක් අවඩදායී දෙයක් අනර්ථයක් වණයක් තුවාලයක් gaduwak poriyak ලෙස තේරුම් අරගෙන මමත්වයේ පාර්ශවය ගන්නේ නැහැ. ඔබට ප්‍රශ්න තියෙන්නේ මමත්වයේ නිසා. අපි මිනිස්සු දන් දෙන්නේත් මමත්වයේ නිසා. නේද? වටේ මිනිස්සු කියයි අපි අම්මට දානයක්වත් දුන්නේ නැහැ කියලා ඒ නිසා දෙන්නවා. ඒකත් නිකන් බෑ. යල්ලපු ගෙදරට වඩා ලොකුවට දෙන්නේ. මගුල් ගෙදර වටේටම තරු විසි වෙන්න දෙන්න ඕනේ. එයා ගෙදරට 75000ක සාරියක් ඇඳුව අපේ කෙල්ලට පුළුවන් ද 75000. අපේ ළමයට 1,23,000ක එකක් අඳින්න. මමත්වේ නිසානේ මේ ඔක්කොම අච්චාරු තියෙන්නේ. ඔය 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 මෝඩකම් වලින් බැහැර වෙච්ච අය ඕනතරම් අපි දසන තියෙන කට්ටිය කරන්න කවන්නේ නිකන් අමාරු වෙලා බැංකු ලෝන් ගහලා කරන්න එපයි කියලා මං කියන්නේ. තියෙන කට්ටිය උපරිමයෙන් කරන්න. නිකන් මාතාවේ බිස්නස් ක්ලාස් මේ නැති බන් ඉකොනොමි. මධ්‍යම ප්‍රතිපදායන් කියලා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. නාත්මක කරන්නේ තියෙන අය හොඳටක කෝටි ගණන් වලින් කරන්නේ. කෝටි ගණන් වලින් කරන්නේ. මේකේ විදිහට කෙරෙන්නේ. ණය වෙලා හූල්ලලා නිකන් දුක් විඳලා කරන්න ඕනේ. එතකොට අපි මේ තියෙන විදිහට තියෙන ප්‍රමාණයෙන් කරනවා. තියෙනව නම් වැඩි පුතත්. එච්චර. ඒ නිසා බුදුදහමේ අතහැරීම ප්‍රතික්ෂේපය නොවේ. හේතු දක්වා අතහැරීම නොවේ. ඔබ පිළිතුරු හොයාගන්න ඕන. මම නෙවෙයි වැරදි වැරදි දේවල් වලට මම කතරේ ගහගෙන යනවා. හරිද? පාගන්න ඕන ඔබ. ඔබ තමයි එතකොට තමයි ඔබ නිර්වාණ ධර්මයේ පරීක්ෂණය කරන කෙනෙක්. කින් සත්‍යං ගවේසි කින් කුසල ගවේසි. ඔබ ඔන්න කුසල ගවේෂණය කරන කෙනා ඔබ නිවන ගවේෂණය මම වැරදි පාරවල් වලට කියන අර පාර වැරදි මේ පාර වැරදි ඔබ හරි පාර ඉතුරු පාර හොයාගන්න. පංචස්කන්ධේ ඒ පංච උපාදාන
ඒ උපාදානයේ වෙන දෙයක් උපාදානයේ
උපාදානයේ ස්වરૂපය ඒක අල්ලා ගන්නට බලපාන සංඥාව. අනේ මම කියන්නම්කො පින්න තුන සරල දෙයක්. මේ අපිට වෙන වෙන්නේ හිය මම පොඩියෙන් කියලා දෙන්නම්. කරන්නේ යන දේ නෙමේ අපේක්ෂා කරන දේ නෙමේ වෙන්නේ. අපේ භාවනාවන් වලින් දේශනාවන් වලින් වෙලා තියෙන්නේ ඒක. මම ඔන්න කියනවා සියලු දෙනාට පොඩ්ඩක් බලන්න මේක අධ්‍යයනය කරලා සියලු දෙනාම කොස් අමතක කරන්ඩ මතක් කරනවා කොස් අපේ මිනිසුන්ට උදේ පාන්දර නැගිට ගමම්ම කියනවා සුරාමේරය මජ්ජපමා දත්තන කියපු ගමම් බාරගෙන මේ අමතක වෙලා තිබ්බේ පාර උදේ පාන්දර පන්සිල් දෙනවා ඇහුණනේ අහුචන හන්දෑවට යන්නත් තියෙනවා ඒක බොරුව කියන්න එපා. මේකට බොරුවක් කියන්නේ නැහැ, අරකට බොරුවක් කියන්නේ නැහැ. මේක බොරුවක් කියලා බේරෙන්නේ. හොරගම්. හා හොරගම් කියන්නේ මේවා එන අනිවාර්යෙන් දැන් උදේ ශික්ෂාවේ මතක් කළා අනිවාර්යෙන් මතක් කරා. කාමයේ මිච්ඡාචාර. ඒක ඉතින් කොහොමත් කරනවනේ. මේ පාරේ කහිරින් නෙමේ පණින්නේ. අපි හිතන් ඉන්න මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් කියලා නෑ. ඒක නෙමෙයි. කාම ධර්මයේ වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒ හැම දෙයක්ම කාමීසු විචාර. ගෙල් ගෙඩි දෙල්ල කාලා දානවා පේමන්ට් එකට. දාපු කාමීසු විචාර. ඈ තමන්ට පාස් කරන්න ඕන තැන වාහනේ පාස් කරන්නේ නැත්නම් ඒ කාම ධර්මයේ අපිට පරිහරණය කරන්න තියෙන විදියට නෙමෙයි අපි ඒ දේවල් පරිහරණය කරන්නේ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී විදියට කටයුතු කරන ඒවා ඔක්කොම නිත්‍යාචාර. ඊළඟට තමන්ගේ බැඳීම් තියෙනවා, පොරොන්දු තියෙනවා, විවාහීයත තියෙනවා, ඒවට ඒ අදාළ ආකාරයෙන් ඒ ආකාරයෙන් ඒ විදියට ඒ සීමාවන් වල කටයුතු කළා නම් එතකොට තියෙනවා. දැන් මේ මුස්ලිම් ආගමේ ඉතින් හත් දෙනෙක් පුළුවන් නේ. එතකොට මේ හත් දෙනාගෙම ළඟට ගියත් නිත්‍යාචාර නෙමෙයි. ඕකේ. ඔගොල්ලෝ ඕකේ කියලා. සිංහලයටත් කියන්නේ තමන්ගේ නෝනා ඕකේ එකක් දෙනවනේ. කවන්නේ නෝනාගෙන් අහලා කියන්න තමයි. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ මොඩි. මේ සමහර අය මහත්යක් නෙමෙයි මේ මහත්මයා. මේවම හැබැයි මේක වැඩි. ඒකෙන් තමයි අහිතක් අනර්ථයක් ඉවසන්ක අසාධාරණයක් අයුක්තියක් අවඩක් සිද්ධ වෙන දේවල් අකුසල ගණේට වැඩෙනවා. චේතනාම් වික්කවේ කම්මං වදාමි. නැත්නම් ඉතින් රෙජිස්ටර් වෙලා නෙමෙයි අස්සම් කරලා නෙමෙයි ඉතින් අපේ කාලේ පෞල් කෑවේනේ. නිකන් හිතවත් කමට ලැබීමට ඒවා මේ නිත්‍යාචාර කියලා කියන්න බෑ. මේගොල්ලෝ සන්තෝෂෙන් ජීවත් වුණා. වැඩි ජනතාව දැනුත් නම් හිතන්නේ එහෙමද කොහෙද? ඒ විදිහට. ඒකත් චේතනාව තුල තියෙන අවඩදායි දෙයක්. ඉතින් මේව මතක් කරන මතක් කරන හේ එපයි එපයි කියන හේ වෙන්නේ දැන් මම මේ කරන්න කියපු එකකින් කරන්න කියලාත් නෙමෙයි කියන්නේ. එපයි කියන එකත් නෙමෙයි කියන්නේ වෙන මේ ස්වභාවයක් පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. එපයි කියන හේ වෙන්නේ කරන්න පෙළඹෙන එක. මොන්නකයි වෙන්නේ? කොස් සමතක කරන්න කියනකොට කොස් මතක් වෙනවා. මේවත් කරන්න එපයි කියනකොට මතක් වෙනවා. පන්සිල් රකින්න හැමදාම මම උදේ පාන්දර කියවනකොට නම් කැමති නෑ. මම කියවන්නේ නෑ සාමාන්‍යයෙන්. මම මෙහෙදි දුන්නද මගේ ස්ථානෙදි මම වැඩි කියවන්නේ නැයි. කියනකොට මගේ බන කියන මූඩ් එකත් වෙනස් වෙනවා. ඇයි? කැත වචන පහක්. කැත වචන පහ. මතක් වෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් නෑ කාරී ෂෝක් හරි කැත නෑ ඒක වලකින්න නේද කියන්නේ කියලා. ඉතින් මං කිව්වෙත් කො සමතල් කරන්න කියලානේ. මනෝවිද්‍යාත්මකව මම මේ කියන්නේ. දැන් මම ඒකට අභියෝග කරන්නේ කොහොඳයි? මට කියන්නේ බුදුහාමුදුරුවෝ පන්සිල් සමාදන් කරපු තැන් සූත්‍රවල. බුදුහාමුදුරුවෝ නොකරපු වැඩ අපි කරන්නේ මොකටද බගපණ්ඩිතයෝ වගේ? මං අහන්නේ ඒක. බුදුහාමුදුරුවෝ කියන්නේ තෙරුවන් ගුණ වන්දනා කරන්න වන්දනා කරන්න නිතරම ඕනේ පන්සිල් ආරක්ෂා කරන්න කියෝ 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 නිකන් මනසේ ඔළුවේ දාගෙන සංඥාවක් කරගන්න එපා. තේරෙනවද? දැන් ටික මලකට කඩලා අවුසල දාලා තර්ක වාද විවාද දාලා දැන් විවේචන හැදිලා ප්‍රතික්ෂේප හැදිලා ආයි ගෙන්නනවද නැද්ද කියලා තියෙනවා. මේ වෙලාවට ඔක්කොම හැදෙන මේවා අනිත් සාමුදුරුවන්ට කියන්න එපා. අනිත්‍යද ගුටි ගන්න වෙයි බැලුම් ගන්න වෙයි මාව හොයාගෙන මට ප්‍රශ්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ විදිහට YouTube දානවා. මේ විද්‍යාත්මකව මේව තේරුම් ගන්නකම් සත්‍ය අපේ මොලේ පෑදෙන්නේ නෑ. මේවා අපි තේරුම් ගන්න. මේවෙන් අන්තගාමී කෙනෙක් නිර්මාණය කරන්නේ නෑ. මං කිසි දෙයක් එපයි කියන්නේ නෑ. කිසි දෙයක් කා කියන්නේ නෑ. ඔබේ විදර්ශනා ශක්තියෙන් හොඳ නරක තේරුම් අරගෙන තමන්ගේ ඥානයේ ගුණය පිහිටවා ගත යුතු ඒ නොසෙල්වෙන අවේදිත නිරෝධ සහගත ඒ විමුක්තිදායේ ඒ මහා අසිරිමත් නිර්වාණ මාර්ගයේ තමන්ගේ සිහිය පිහිටවා ගන්නට උවමනා කරන ධර්මයේ වඩා ගැනීම සඳහා උපකාරක වෙන පුහුර ජලය තමයි මේ දේශනාව තුළ අපි සපයන්නේ. එන හැම දිනාටම තෙරුවන් සරණයි.